තෙරුවන් සරණයි. අද ඇසළ පුන් පොහෝ දින ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව ඇසුරේ ධර්ම දේශනාව. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂ සමතිස් පාරමී පුරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඒ වෙසක් පුන් පොහෝ දින අපි ඉස්සෙල්ලම සලකලා බලමු මේ සාරා සංක කල්පලක්ෂයක් කෙසේ නම් පෙරුම් පුරන්ට ඇද්ද, කෙසේ නම් මේ සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගන්නට ඇද්ද. මෙය අපි ඉතා පහසුවෙන් වචන කීපයකින් ප්‍රකාශ කළාට ඒ උතුම් වූ කාර්ය කෙතරම් භාර දූර්යද, කෙතරම් දුෂ්කරද. උන්වහන්සේ තමන්ගේ සැප කැමති නම් නැත්තම් තමන්ට ඇතිවෙන දුකකට අකමැති නම් මේ භාර දූර කාර්ය නිම කරයිද? නැහැ. උතුම් වූ මහා බෝසත්යන් වහන්සේ තමන්ගේ සැප අතහැරලා තමන්ගේ අතට ලැබුණ නිවන අතහැරලා සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරේ විශාල සත්ත්ව සංඛ්‍යාවක, එහෙම නැත්නම් අඩුම වශයෙන් සූවිසි අසංඛකයේ. සූවිසි අසංඛ්‍යක් කියන්නේ කීයද? අසංඛ කියන ගාන කියන්නේ 1.140ක් කියලා. එක සම්මා සම්බුදුවරයෙක් පහළ වීමෙන් සත්වයෝ අසංඛ 24කට හෝ ආසන්න ප්‍රමාණයක්, අසන්න 24කට වැඩි ප්‍රමාණයක් නිවනට යනවා, සංසාරයෙන් එතර වෙනවා. ඉතින් ඒසා මහත් සත්ත්ව සමූහයක් මහා දුක්ඛ ස්කන්ධයකින් මුදවා ගැනීම පිණිස තමන්ගේ සැප අතහැරපු උතුම් වූ මහා පුරුෂෙක් තමයි මේ මහා බෝසත්යන් වහන්සේ. උන්වහන්සේගේ පාරමිතා කාලය මහා කල්පවලින් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකුත් තවත් ලක්ෂයකුත් වෙනවා. මේ පාරමිතා කාලය දේශනා කරන්නේ අභිනීහාරයේ පටන්, මහා අභිනීහාරේ නම් වූ දීපංකර සම්මා සම්බුදුරජාන් වහන්සේගේ පාදමූලේ ලැබුවා වූ ඒ මහා අභිනීහාරේ නම් වූ ප්‍රථම විවරණය පටන් තමයි මේ සාරාසංග කල්ප ලක්ෂය. නමුත් මේ දීපංකර සම්මා සම්බුදුරජාන් වහන්සේ හමුවෙහි අංග 8කින් යුක්ත වූ බෝධිසත්වරයෙක් වෙලා ඉන්න ඕනේ, අංග 8කින් යුක්ත වූ පුද්ගලයෙක් වෙලා ඉන්න ඕනේ මේ ප්‍රථම විවරණය ලබන්න. ඒ ප්‍රථම විවරණයේ නම තමයි මහා අභිනීහාරය. ඉතින් ඒ දේ සම්පූර්ණ කරගන්න කොච්චර කල් පෙරම් පුරන්නද? මහා කල්පවලින් අසංක 16ක් පෙරම් පුරලා තිනා ඊට කලින්. ඒ 16ට කලින් තමයි තමන්ගේ අම්මව කරේ තියාගෙන දවස් 7ක් තියෙනවා. ඒ තරම් කාලයක් පෙරම් පුරලා සම්පූර්ණ පාරමිතා කාලය 20 අසංඛ්‍යයි කල්පලක්ෂයක්. කලින් පුරපු අසංඛ 16ත් මහා අභිනීහාරයේ පටන් පුරන ලද පාරමී ඇති මහා කල්ප අසංඛ 4ත් එක්ක වුණාම අසංඛ 20ක් වෙනවා. ඒ තමන්ගේ මෑණියන්ව බේරා ගැනීම සඳහා, ඒ මෑණියන් බේරා ගැනීමට දවස් 7ක් මෝදී මෑණියන් කරතියාගෙන පිනපුවේ මහා පුරුෂයාණන් වහන්සේට සිතුවිල්ලක් ඇති වෙනවා බුද්ධත්වේ ලබන්න ඕන මේ සත්වයන්ව ගලවන්න ඕන කියලා. ඒ සඳහා අරහත්ත්වයට පත් වූ සුද්ධාවාස වාසී බ්‍රහ්මී උදව් කරා කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊට අමතරව ඒ අම්මව බේරගත්තාම ඒ අම්මා ඒ පුතා කියලා තියෙනවා. පුතා නුඹ බුදු වේවා, බුදු බව ලැබේවා නුඹට කියලා. ඉතින් මෙන්න මේ කාරණා දෙකත් සමගම උන්වහන්සේගේ තියෙන මහා වීර සහ ප්‍රඥාව පෙරට කොටගෙන උන්වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉන්පසුව පසු කලෙක නොඑක් ආකාරයෙන් විවිධ ජීවිතවල ඉපදිලා ප්‍රථම මනෝපරිණාමය එහෙම නැත්නම් බුදුවරේ කමුවේහි කරන ලද්දා වූ පළමු ප්‍රාර්ථනාව බ්‍රහ්මදේව නම් වූ බුදුරජාන් වහන්සේ හමුවෙහි අසංක 20කට කලින් උන්වහන්සේ ප්‍රාර්ථනා අසංක 20කට කලින් බ්‍රහ්මදේව නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රථම මනෝපරිණාමය එහෙම නැත්නම් ප්‍රථමයෙන්ම මනසින් ප්‍රාර්ථනා කිරීම කරන්න. ඉන්පසුව ඒ මනෝපරිණාමය බුදුවරු 125,000 හමුවෙහි මහා කල්පවලින් අසංක 7ක් පුරා සම්පූර්ණ කරනවා. ඉන්පසුව ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ හමුවෙහි ප්‍රථම වාක් ප්‍රණිදානය වචනෙන් පවසලා ප්‍රාර්ථනා කරනවා මම සම්මා සම්බුද්ධත්වයට පතනවා කියලා. එහෙම මහා කල්ප අසංක 9ක් පෙරම් පුරනවා. බුදුරජාණන් වහන්සේලා 387,000 නමක් ඉදිරියේ. ඉන්පසුව මේ කල්පයට අපි ඉන්නා කල්පයට කල්ප ලක්ෂිකුත් කල්ප අසංක 4කටත් කලින් වැඩ හිටපු තණ්හංකර මේදංකර සරණංකර නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා හමුවෙහි ඒ වාක් ප්‍රණිදානේ පවත්වනවා. ඒ කල්පේම 15 වූ දීපංකර නම් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ හමුවෙහි සුමේද තාපස නම් තාපසෙක් හැටියට මේ ප්‍රථම විවරණය ලබන්නේ අභිනිහාරය ලබන්නේ. මේ අභිනිහාරය ලබන්න යෙදෙන්නේ කොහොමද? මේ සුමේද නම් වූ ඒ ඥානවන්ත වීර්‍යවන්ත ධෛර්යවන්ත පුද්ගලයා තමන්ට ලැබෙන දේ ඒ තමන්ගේ ඝනකාධිකාරවරයා නැත්නම් භාණ්ඩාගාරික ඇවිල්ලා ඒ ලයිස්තුවක් ඉදිරිපත් කරනවා. අම්මා තාත්තා සහ සියලු දෙනා මිය ගියාට පස්සේ ඒ මහා ධනය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනවා. මේ ඔබගේ මව්පාර්ශවයේ මුත්තණුවන්ගෙන් ලැබුණු ධනය, මේ මිත්තණියන්ගෙන් ලැබුණු ධනය, මේ මවගේ ධනය, මේ ඔබගේ පියපාර්ශවයේ මුත්තණුවන්ගෙන් ලැබුණු ධනය, මිත්තණියන්ගෙන් ලැබුණු ධනය, මේ පියාගේ ධනය යනාදී වශයෙන් ලයිස්තුවක් ඉදිරිපත් කරාම මේ සුමේද නම් වූ ඒ තරුණයා අහනවා, මේ ඒ කවුරුත් ඔය ධනය අරන් ගියේ නැද්ද? සියල්ලම තියලාද ගියේ කියලා කිව්වහම කියනවා, ස්වාමීනි ඒ සියල්ලම ධනය තියලා ගියා ඔබ වහන්සේට. මේ සුමේද නම් වූ නෝන තියෙන තරුණයා කල්පනා කරනවා, එහෙමනම් මම මේ ධනය අරන් යන්න ඕනේ. කොහොමද අරන් යන්නේ? ධනය අරන් යන්න එක ක්‍රමයක් තියෙනවා. එහෙනම් රජුගෙන් අවසරය ඉල්ලගෙන මේ මහා ධනය දන් දෙන්න ඕනේ කියලා රජුගෙන් අවසරය ඉල්ලගෙන මේ මහා ධනය දන් දෙනවා. මේ සියලුම ධනය දන් දෙන්න මොන වගේ සිතුවිලි ඔහුට පහළ වෙනවද? ලේසියෙන් කෙනෙකුට කරන්න පුළුවන් එහෙම දෙයක්? එහෙම සිතුවිලි පහළ වෙන්න උන්වහන්සේට, උන්වහන්සේගේ මහා ප්‍රඥාවට උතුම් වූ සිතුවිලි සමුදායක් පහළ වෙනවා. එයින් කීපයක්, එයින් ඉතා අකලොස්සක් අපේ පිටකෙහි සඳහන් වෙනවා. ඒ සඳහන් වෙන්නේ බුද්ධ වංශ පාළියේ සුමේද කතා නම් වූ ඛණ්ඩෙහි. උන්වහන්සේට කල්පනා වෙනවා යම්සේ මහා දුකක් තියෙනවා නම් එහෙනම් එයින් මිදීමකුත් තියෙන්න ඕනේ. කාමයන් අතර සිටීම හරියට මරුවා, එහෙම නැත්නම් උගුලක් කටවන වැද්දෙක්. ඒ වැද්දා උගුල ඇටෙව්වහම ඒ උගුල උඩට ගිහිල්ලා නිදාගත්තා වගේ වැඩක්. උගුල උඩට ගිහිල්ලා නිදාගත්තා වගේ වැඩක් තමයි මේ සැප විඳින්මින් උත්සාහ කරන්නේ නැතුව සිටීම. මාර්යාගේ උගුලෙහි නිරුත්සාහකව වැතිර සිටීම. වැණී තමයි පංචකාම ගුණය. මේ වගේ දුකක් තියෙනවා නම් දුකින් මිදීමකුත් තියෙනවා නම් ඒ හොයාගන්නේ කොහොමද? කල්පනා කරලා බැලුවාම තටාකයක් තියෙනවා නම් මහා විලක් තියෙනවා නම් ඇඟේ කුණු තවරිච්ච පුරුෂයෙක් ඉන්නවා නම් ඒ පුරුෂයාගේ විලට බහින්නේ නැත්නම් තටාකයෙහි වැරද්දක් නම් නෙමෙයි පුරුෂයාගේම වැරද්ද. එහෙම නැත්නම් සතුරෝ එනවා නම් පලා යාමට සුදුසු මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගය ඔස්සේ පලා යන්න නැත්නම් මාර්ගයේහි දෝෂයක් නම් නෙමෙයි පලා යන්න නැති පුරුෂයාගේම දෝෂයක්. මම මේ ධනේ හැරගියා වගේ නැත්නම් මම මේ සියලු ආශාවන්ගේ මිදෙන්න ඕන. කොහොමද මිදෙන්නේ? අපේක්ෂා රහිතව අතහැරලා දාලා යන්න ඕන. ඒක තමයි නික්ඛම්ම කියලා කියන්නේ. එන නික්ඛම්මයේ අපිට තියෙන සමහර දේවල් වල ඒක නික්ඛම්මයක් කියලා සඳහන් කරන්නේ නැහැ. දැන් අපි සමහර දේවල් අතහැරලා යනවා. ඒක තියෙන හොඳම උදාහරණය තමයි යම් කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වැසිකිළියට ගිහිල්ලා මල පහ කරලා ඒ මල පිළිබඳව අපේක්ෂාවකින් තොරව අතහැරලා දාලිනවා. ආයෙ ගැන හිතන්නේවත් නැහැ. ඇල්මක් තියා සිතුවිල්ලක්වත් පහළ කරගන්නේ නැහැ. අන්න ඒ වගේ මම මේ ධනයත් අතහැරලා මේ කයෙත් මිදිලා යන්න ඕන. මේ ශරීරෙනුත් මම මිදෙන්න ඕන. මේ දුක්ඛ ස්කන්ධෙම මිදෙන්න ඕන. අන්න සත්වයොත් මොදවන්න ඕන කියලා සිතුවිල්ල පහළ වෙනවා. මේ සිතුවිල්ල පහළ වෙලා මේ සියලුම ධනය දන් දීලා හිමාලයට යනවා. ඉතින් ඒ හිමාලයට යනකොට ශක්‍රදේවේන්ද්‍රයන් වහන්සේ නිර්මාණය කරලා තියෙන අසපුවක්. විශ්වකර්මදේව පුත්‍රයලව නිර්මාණය කරලා තියෙන අසපුවක්. ඉතින් ඒ අසපුවේ වාසය කරන්න ගිහිල්ලා අසපුවේ වාසය කරනකොට හිතෙනවා අසපුව දෝෂ සහිතයි. වෘක්ෂමූලේ ඊට වඩා හොඳයි. වෘක්ෂමූලේ බැඳීම් අඩුයි. එහෙනම් මම වෘක්ෂමූලයට යන්න ඕන කියලා ඒ අසපුවත් අතහැරලා වෘක්ෂමූලයට යනවා. ගිහි වස්ත්‍ර අතහැරලා කසාවත හැඳගත්ත ඒ සුමේද තරුණයා සුමේද තාපසය බවට පත් වෙන්නේ ඒ ආරණ්‍යයට ගිහිල්ලා නැත්නම් අසපුවට ගිහිල්ලා ඒ කසාවතත් අතහැරලා අඳුන් දිවි හැමට තමන්ගේ වස්ත්‍රය මාරු කරන ආනිසංස දැකලා මේ විදියට උග්‍ර තපස් සහිතව දවස් 7ක් වෑයම් කිරීමෙන් අෂ්ඨ සමාපatti පංච අභිඥා නම් වූ ධ්‍යාන මට්ටම් 8 සහ විශේෂ බල 5 ලැබෙනවා. දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරිචිත්ත විදාන, තුබ්බේ නිවාසානුස්සති, ඍදිවිද කියන මේ විශේෂ බල ලැබෙන අභිඥාය කියලා තමයි සඳහන් කරන්නේ. මේ අභිඥා ප්‍රාප්ත මෙහෙම කාලයක් ඉන්නකොට දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. උන්වහන්සේ පහළ වෙන කාලේ සියලුම මිනිසයන්ට අවුරුදු ලක්ෂයක් ආවසයි. උන්වහන්සේ ඉපදිලා අවුරුදු 10000ක් ගිහිගේ වාසය කරලා අභිෂ්ක්‍රමණය කරලා බුද්ධත්වයට පත් වෙනවා. ඉන්පසු අවුරුදු 90000ක් සම්මා සම්බුද්ධත්වයේහි වැඩ සිටිනවා. මේ කාලය අතර වාරේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංඝයා සමග මේ සුමේද තාපසයන් වහන්සේ ඉඳලා හිටලා ගමට එන පිඬු පිණිස ගමට එන ඒ ගම් ප්‍රදේශයට වැඩම කරනවා. ඒ වෙලාවේ සුමේද තාපසයන් වහන්සේ අහසින් යන ගමන් කල්පනා කරනවා, මේ මේ මහජනයා මොකද මේ මාර්ග සුද්ධ කරන්නේ, විශේෂ මංගල්‍යයක්ද කියලා දැනගන්න ඕනේ කියලා පහලට බැහැලා ජනයාකින් ඇහුවාම කියනවා, බුදුරජාණන් වහන්සේ වඩිනවා. බුද්ධ යන නාමය අතිශයින් දුර්ලභයි. අපි ඉපදිච්ච දවසින් අහන්න ලැබුණ නිසා අපිට ඒක අගයක් නැති වෙන්න පුළුවන්. නමුත් මේ බුද්ධ යන වචනය අවුරුදු කෝටි ගාණකින් ලැබෙන්නේ නැති වචනයක්. මේ සුමේද තාපසයන් වහන්සේට බුද්ධ යන නාමය ඇසුන පමණින්ම පස්සනක් ප්‍රීතියෙන් මුළු සිරුරම පිනා යනවා. ඉන්පසුව තමන්ටත් කොටසක් බාර ගන්න මාර්ගය සුද්ධ කරන්න. ඉතින් උන්වහන්සේට ඉර්ධිය තිබුණා. උන්වහන්සේ කියනවා මේ පියවි කයින්ම මේක කරන්න ඕනේ. ඒතකොට තමයි ආනිසංස වැඩි. එහෙම සුද්ධ කරන්න පටන් ගත්තට මහජනයා ඔබට බාර දෙන්නේ අතිවිශාල භූමි ප්‍රදේශයක්. මොකද දන්නවා ඒ තාපසයන් වහන්සේට ඉර්ධි තියෙනවා කියලා. එහෙනම් ඉවර කරන්න බැරි ප්‍රමාණයක් දෙන්නේ. ඒ සුමේද තාපසයන් වහන්සේ ඉර්ධිය පාවිච්චි කරන්නේ නැහැ. ඒ වෙනස ඒ කොටස නිම කරන්නත් කලින් බුදුරජාණන් වහන්සේ වඩි. බුදුරජාණන් වහන්සේ වඩිනකොට සුමේද තාපසයන් වහන්සේ බිම වැතර ගන්නවා පාපිස්සක් වගේ වෙලා මඩ උඩින්. ජීවිතේ පූජා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට. බුදුරජාණන් වහන්සේ හෝ සංඝයා වහන්සේ මේ මඩ උඩින් නොවඩීවා මා මැඩගෙන, ඒ බුද්ධ ප්‍රමුඛ වූ මහා සංඝයා වහන්සේ වඩීවා මට ජීවිතෙන් අර්ථයක් නැහැ, මේ ජීවිතය නැති වුණත් කමක් නැහැ, මොකද ලක්ෂයක් රහතන් වහන්සේලා වැඩියත් පුද්ගලයෙක් තන ජීවත් වෙන අමාරුයි ඇඟ උඩින් වැඩියොත් එම. ඉතින් ඒ වගේ ජීවිතය අතහැරලා උන්වහන්සේ එම් මඩෙහි හොයිනවා. බුදුජාන් වහන්සේ සංඝයා වහන්සේ සමග වඩිමින් සුමේද තාපසයන් වහන්සේ ඉන්න තැන නවතිනවා. නැවතිලා බුදුජාන් වහන්සේ සමන්මල් වලින් පූජා කරනවා ඒ බෝසත්යන් වහන්සේට. පූජා කරලා ගෞරව දක්වලා තමයි බුදුජාන් වහන්සේ වඩින්නේ. මහා සංඝයා වහන්සේත් ගෞරව දක්වලා වඩි. මේක බලන් ඉන්නවා සුමිත්තා නම් වූ කාන්තාව. අපේ ශාසනයෙහි අපේ බෝසත්යන් වහන්සේගේ භාර්යාව වූ යසෝදරා දේවිය. ඒ සුමිත්තා නම් වූ කාන්තාව මල්මිටි 8ක් ගේනවා. එයින් 5ක් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා සුමේද තාපසයන් වහන්සේ වෙනුවෙන්. 3ක් පූජා කරනවා ඇය වෙනුවෙන්. මේ ආකාරයට තමයි ඒ බැඳීමත් ඉදිරියට එන්නේ. ඉන්පසුව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ බුද්ධාංකුරයක් මේ මහා බෝසත්වරේ මේ සුමේ නම් වූ ඒ තවුස්තම මෙයින් කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂයක් ගිය තැන ඔක්කාක කුලේ ගෞතම ගෝත්‍රයේ ශාක්‍ය වංශයේ සිද්ධාර්ථ නමි බුදු වෙනවා යන ආදි වශයෙන් සියලු විස්තර ප්‍රකාශ කරනවා. ඒක තමයි විවරණ දෙනවා කියන්නේ. ඒ විවරණ දෙන්න ධර්ම 8ක් සමාදන් වෙලා ඉන්නවා. ඒ සුමේ තාපසයන් වහන්සේ මොනවද මේ ධර්ම 8? manussත්තං ලිංග සම්පatti හේතු සත්හාර දස්සනං. මිනිස්සෙක් වෙලා ඉන්නෝට දෙවියෙකුට බ්‍රහ්මියෙකුට නියත විවරණය පළවෙනියෙන් දෙන්නේ නැහැ. අභිනිහාරය ලබන්න බෑ. ලිංග සම්පatti කියලා කියන්නේ පුරුෂයෙක් වෙලා ඉන්නෝ ස්ත්‍රියකට ලබා දෙන්නේ නැහැ නියත විවරණය. හේතු හේතු කියලා කියන්නේ බණපදයක් දෙකක් ඇසීමෙන් අරහත්ත්වය ලබන්න තරම් පින් කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ සුමේද තාපසයන් වහන්සේ කැමති වුණා නම් බුදුරජාණන් වහන්සේගෙන් බණපද කීපයක් අහලා අරහත්ත්වය ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ තරම් දියුණු සද්ධා සති සමාධි විරිය ප්‍රඥා සහිත වෙන්න ඕනේ. සත්‍තාර දස්සනං කියලා කියන්නේ සම්මා සම්බුදුවරයෙක්ම දකින්න ඕන. සාමාන්‍ය පුද්ගලයෙක් ඉදිරියේ හෝ සාමාන්‍ය රහතන් වහන්සේ නමක් ඉදිරියේ හෝ මහරහතන් වහන්සේ නමක් ඉදිරියේ හෝ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉදිරියේ හෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමක් ඉදිරියේ හෝ පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේ මේ අභිනිහාරය ලබන්න බෑ. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේම ලබන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ කරුණු හතර manussත්තං ලිංග සම්පatti හේතු සත්හාර දස්සනං පබ්බජ්ජා ගුණ සම්පatti අධිකාරෝච ඡංගතා. පබ්බජ්ජා කියලා කියන්නේ ගිහියෙකුට මේ අභිනිහාරය ලබන්න බෑ. පැවිදි වෙලා ඉන්න ඕනේ යම් කිසි ආකාරයකින්. ගිහි බන්ධනයන්ගෙන් මිදලා ඉන්න ඕනේ. ගුණ සම්පatti කියලා කියන්නේ ධ්‍යාන 8 සහ අභිඥා 5 තියෙන්න ඕනේ. සාමාන්‍ය පුද්ගලයෙකුට ඒ ලබා ගන්න බෑ. අධිකාර කියලා කියන්නේ මහා පූජාවක්. දැන් මෛත්‍රී බුදුජාන් වහන්සේ නම් මුළු ශක්තිති රජේම පෘථුවියම බුදුජාන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේට පූජා කළා නම් බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ මෛත්‍රී බුදුසහන් වහන්සේ. අපේ බුදුරජාන් වහන්සේ බෝසත් කාලේ තමන්ගේ ජීවිතේ පූජා කළා තමයි බුද්ධත්වයට ප්‍රාර්ථනා කරන්නේ. ඒක තමයි අධිකාර කියලා කියන්නේ. ඡන්දතා කියලා කියන්නේ තමන්ට දැන් ලැබෙන අරහත්ත්වය අතහැරලා ඒ නිවන අතහැරලා තමන්ගේ සැනසීම අතහැරලා අප්‍රමාණ වූ අන්‍ය සත්වයන් උදෙසා දුක් විඳින්න කැමති වෙන්න ඕන. බුද්ධත්වය ප්‍රාර්ථනා කරන්න ඕනේ බලවත් ලෙස. අට්ඨ ධම්ම සම්මෝදාන අභිනීහාරෝ සමිච්ඡති. මෙන්න මේ කාරණා 8 මේ ධර්මතා 8 සම්පූර්ණ වීමෙන් අභිනීහාරය සාර්ථක වෙනවා කියලා මේ ගාථාව සඳහන් වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි මේ ප්‍රථම නියත විවරණය ලබන්නේ. මේ ප්‍රථම නියත විවරණයෙන් පස්සේ මහා බෝසත්ත්වයන් වහන්සේ මහා නිරයක උපදින්නේ නැහැ. තෙල්සන් වුණොත් වටුවකට වඩා කුඩා වෙන්නේ නැහැ. ඇතෙකුට වඩා විශාල වෙන්නේ නැහැ. අරූපාවචර ලෝකවල උපදින්නේ නැහැ. අසඤ්ඤ සත්වයේහි උපදින්නේ නැහැ. ස්ත්‍රීත්වයක් ලබන්නේ නැහැ. යනාදී වශයෙන් කාරණා තියෙනවා. නමුත් විඳින්න පුළුවන් දුක් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. මේක සැපසහිත ගමනක් නෙමෙයි. දැන් තේමී ජාතකයේ බව අපිට පේනවා. අවුරුදු 20ක් රජ වෙලා ඉඳලා අවුරුදු 80,000ක් පමණ වූ මහා කාලයක් අනුනිරේත දුක් විඳින්න වුණා කියලා. ඒ කරන්න වෙච්ච කාරණා නිසා. ඒ නිසා ඊළඟට රජකම ලැබුණට බාර ගන්නෑ. පැවිදි වෙනවා. බොහොම උත්සාහ කරලා පැවිදි වෙනවා. මේ ආකාරයෙන් බොහොම දුක් විඳලා තියෙනවා මේ සම්මා සම්බුද්ධත්වයේ ලබන්න. ක්ලේශයෙන් කෙනෙකුට තමන්ගේ ප්‍රිය වූ මනාප වූ දරුවෝ දන් දෙන්න බෑ. ප්‍රිය වූ මනාප වූ භාර්යාව දන් දෙන්න බෑ. මේ අකමැති අය දන් දෙන්න කියලාත් නැහැ. එහෙම දන් දුන්නා කියලා ලැබෙන දෙයක් කියලාත් නැහැ. ඉතින් එහෙම තමන්ට ප්‍රිය වූ තමන්ගේ දරුවෝ දන් දීලා තියෙනවා ගණන් කරන්න බැරි තරම්. අන්තිමට දුන්න දරුවා ගැන විතරයි අපි විශේෂයෙන් සඳහන් කරන්නේ. යසෝදරා අපදානයේහි සඳහන් වෙනවා නොඑක් කෝටි දහස් ගණන් වාරවල තමන්ව භාර්යා බවට දන් දුන්නා. නොඑක් කෝටි දහස් ගණන් වාරවල තමන්ව දාස බවට දන් දුන්නා. නොඑක් කෝටි දහස් ගණන් වාරවල තමන්ව කන්න දන් දුන්නා කියලා. සත්තුන්ට සහ යක්ෂයන්ට. ඒක ගමනකවත් යසෝදරා දේවිය තරහ සිතක් ඇති කරගත්තේ නැහැ. අමනාපුණී නැහැ. මේ බුද්ධත්වයේ පිණිසයි. පෞද්ගලික ප්‍රයෝජනයකට නෙමෙයි කියලා තරහ ගත්තේ නැහැ කියලා අමනාපුණේ නැහැ. සිත දූෂ්‍ය කරගත්තේ නැහැ කියලා යසෝදරා මහරහත් තෙරණිය තමන්ගේ පරිනිර්වාණ අවස්ථාවේහි බුදුරජාන් වහන්සේට ප්‍රකාශ කරනවා. එයින්ම අපිට තේරෙනවා යසෝදරා වැනි වූ එක් භාර්යාවක් ඒ තරම් වාර ගණනක් දන් දුන්නා නම් සම්පූර්ණ දන් දුන්න වාර ගණන ගණන් කරන්න බැරුව ඇති. මොකද හැම ආත්මෙම එකම පුද්ගලයා එක්ක ඉන්නව නෙමෙයි. එහෙම ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා නම් අපාය උපදිනවා, තිරිසන් වෙනවා වගේ දේවල් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේ කර්ම අපි දන්නේ නැතුවට අපි කෝටි ප්‍රකෝටි ගණන් ආත්ම භාවවල රැස් කරපු නොඑක් අකුසල කර්ම තියෙනවා අපිට භවයෙන් වැහිලා තියෙන්නේ. සමහරලාට කාටවත් කරදර කරන්නේ නැති අපි හිතමු බොහොම අහිංසක කාන්තාවක් කියලා. ඒ කාන්තාවකට පිළිකාවක් හඳුනහම මේ කාන්තාවට හිතා ගන්නත් බෑ. කොහොමද මට මෙහෙම දෙයක් වෙන්නේ? මම කිසිම සතෙකුටවත් කරදරයක් කරන්නේ නැහැ. කාටවත් බනින්නවත් නැහැ කියලා. නමුත් මේ ජීවිතේ විතරයි අපිට පේන්නේ. කොයිතරම් ජීවිතවල භයානක කර්ම කරනවද? කරන වෙලාවට අපිට ඒකේ බරපතලකම තේරෙනවද? නැහැ, තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා සමහර විට අපි මේ දේ ගැන ගණන් ගන්නේ නැහැ, නැත්නම් සලකන්නේ නැහැ. අනික් කාරණේ සමහර විට නම් සතුටින්ම කරනවා. මොකද කියලාම තියෙනවනේ කරන කලට පව මීරිය මිසෙ කියලා. බොහොම සතුටින් ඒ පව කරන්නේ. විඳිනකොට විතරයි දුක තේරෙන්නේ. සමහර විට අපි මේ කුඩා සතෙකුට ගහන පහරක් හින්දා අපිට පිළිකාවක් හැදෙන්න බැරි නෑ. අපි හිතමු අපි මදුරුවෙකුට ගැහුවා කියලා. ඒ මදුරුවා මැරෙන්නේ නැති වෙන්න ගැහුවොත් එම ඒ අංගපත්තංග ඒ මදුරුවාගේ කොහොම කැරිනවද කියලා අපි දන්නවද? ඔන්න අපේ සහෝදරයෙක් හරි පුතෙක් හරි නම් ඔන්න රියානතුරකට භාජනය වුණොත් මෝටර්සයිකලයක ගමන් කරලා අපිට තේරෙනවා මේ පුද්ගලයාගේ මේ කකුල යට මෙච්චරක් තනකින් කැඩිලා, අතේ යට මෙච්චරක් තනකින් කැඩිලා, මුහුණ මේ ආකාරයට තුවාලලා කියලා. නමුත් අපි ගහන පාරකින් මදුරුවෙකුට වෙන දේ අපිට තේරෙනවද? මදුරුවාවිල අපිට කියන්නෙත් නැහැ. අපි 얘 ගැන හොයන්නෙත් නැහැ. අපි 얘 ගැන සලකන්නෙත් නැහැ. නමුත් බොහොම දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ මදුරුවා මේ වෙන කවුරු හරි වෙන එක්කෙනෙක්ද? එහෙම නැත්නම් වෙන පුද්ගලෙක්ද? නෑ, කලින් මේ ලෝකෙ හිටපු මිනිස්සෙක් තමයි. එතෙන්ට ගිහිල්ලා තින්නේ පව් කරලා. සිල් රකින්න අමතක වෙලා ප්‍රමාද වෙලා තමයි එතෙන්ට ගිහිල්ලා ඉන්නේ. එතෙන්ට ගියාට පස්සේ Tamanට හම්බෙන ඇඟ තමන්ට හොඳයි කියලා හිතෙනවා. ඉතින් ඒ අංග ගැන තමන්ට නම් තේරෙනවා, අනික් කර ප්‍රකාශ කරන්න හැකියාව නැති වුණාට. ඒ වගේ අපි අතින් නොසලකිල්ලෙන් කොයිතරම් කර්ම වෙනවද? කර්මය ගැන හරියට දැනගත්තොත් සෑහෙන්න බයක් ඇති වෙන්න ඕන. ඒකට තමයි කියන්නේ සසර බිය කියලා. සසරට බයක් ඇති වෙනවා. එතකොට තමයි මිදෙන්න ඕනේ කියලා හිතෙන්නේ. මේ සසරේ ඉන්න කර්ම රැස් වෙනවා. කර්ම රැස් නොකරන්න නම් මිදෙන්න ඕනේ. මිදෙන්න නම් අකුසලයන්ගෙන් සර්ව සම්පූර්ණයෙන් මිදෙන්න ඕනේ. අකුසලයන්ගෙන් මිදිලා, කාමයන්ගෙන් මිදිලා, විවේකයෙන් ඉඳලා උත්සාහ කරන්න ඕනේ. ඒ උත්සාහ කිරීමේදී විදර්ශනා ඥාන පහළ වෙලා ඉන් පසුව තමයි මිදෙන්න පටන් ගන්නෙ. තාම පෙරහුරුවක් විතරයි. තාම පෙරහුරුවක් විතරයි. ඉතින් මේ මිදෙන මාර්ගය බොහෝ දුරයි. ඒ වුණාට යන්න බැරි නෑ. යන්න පුළුවන් කියලා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ. යන්න බැරි නම් කාටවත් යන්න හොඳටම අමාරු නම් බුදුරජාන් වහන්සේ වෙහෙස වෙන්නේ දේශනා කරන්න. යන්න පුළුවන් කියලා තමයි බුදුරජාන් වහන්සේ කියන උපදේශයන් භාරගෙන අසංඛ ගණන් සත්‍යෝ නිවනට ගියේ. යන්න බැරි නම් යන්න බෑ. කවුරුත් යන්නේ නැහැ කියලා තමයි අහන්න වෙන්නේ මම. නමුත් අපිට යන්න බැරියයි. උත්සාහ කරනවා මදි හින්දා. උත්සාහ කරනවා නමුත් මදි. මොකද ඇඳුනුම් කමකට දෙන දෙයක් නෙමෙයි. මූණ බලලා ලැබෙන දේකුත් නෙමෙයි. මේක හරියට ස්වභාව ධර්මයේම නිවනට අදාළ කොටස. ඉතින් අපි ස්වභාව ධර්මය ගැන දන්නේ නැහැ කියලා එයින් වෙනසක් වෙන්නේ නැහැ. දන්නේ නැති කමට සලකන්න නම් අඳුරන කෙනෙක් හරි කරුණාවන්ත කෙනෙක් හරි හිටියොත් නම් එහෙම දෙයක් ලැබෙයි. අපි හිතන්නේ දැන් පොඩි ළමෙක් කන්දක් උඩින් පැන්නත් බිමට මැරෙනවා. ලොකු කෙනෙක් පැන්නත් මැරෙනවා. පොඩි කෙනෙක් සිංහෙක් ගාවට ගියත් ඔහුට අනතුරක් වෙනවා. ලොකු කෙනෙක් ගියත් අනතුරක් වෙනවා. ඒ දන්නවද දන්නේ නැද්ද කියන එක අදාළ නැහැ. එහෙනම් දැන් අපි හිතමු දැන් බෝම්බයක් තියෙනවා නම් ඒ බෝම්බේ නිෂ්ක්‍රිය කරන්න ඕන නම් වයර් කීපයක් තියෙනවා නම් මේ වයර් පිළිබඳ දන්නේ නැහැ කියලා ඒ බෝම්බේ පුපුරන්න නැතුව ඉන්නේ නැහැ. ඒ වයර් කපනකොට වැරදි වයරක කැපුවොත් ඒක පුපුරනවා. ඉතින් ඒක දන්නවද දන්නේ නැද්ද කියලා බලපාන්නේ. ඒ වගේම තමයි මේ ස්වභාව ධර්මයේ තියෙන මේ කර්මය කියන ශක්තිය. එහි ප්‍රතිඵලය දැනගත්තත් නැතත් ඵල දෙන්නේ එකම ආකාරයකට. දැනගත්තොත් අඩුවෙන් කරන නිසා පොඩි වාසියක් තියෙනවා කියලා සඳහනක් තියෙනවා. මොකද උදාහරණයක් තියෙන්නේ කර්මෙහි ප්‍රතිඵලය දැනගෙන කරාම දැන් නැතුව කරනවට වඩා පරිස්සමෙන් හරි අකමැත්තෙන් හරි අඩුවෙන් හරි කරන නිසා පොඩි සහනයක් තියෙනවා කියලා. අපි හිතන්නේ නම් දැන් නැතුව කරොත් නම් බේරෙන්න පුළුවන් කියලානේ. එහෙමනම් ඉතින් ලංකාවේ මිනිස්සුන්ට විතරයි අපාය යන්න වෙන්නේ. ඇමරිකාවේ මිනිස්සු ඔක්කොම පව් කරලා දිවි ලෝකේ යන්න වෙන්නේ. මොකද පව් දැන් නැති කට්ටිය නිහින් වැඩි හරිය. ඉතින් ඒ ආකාරයට නෙමෙයි සිද්ධ වෙන්නේ. දැන් නැති අය වැඩියෙන් අපාගත වෙනවා. මොකද දැන් නැති කාරණේට බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ මෝහය, මෝඩකම, අඥානකම කියලා. එය තමයි තියෙන අකුසල් වලින් බලවත්ම අකුසලය. අපි හිතුවට ප්‍රාණඝාතය ලොකු අකුසලයක් කියලා මේ කර්මපත වලින් ඉස්සල්ලාම සඳහන් වුණාට ප්‍රාණඝාත ලක්ෂ ගණන් කරපුවොත් රහත් වෙනවා. කරදරයක් නැතුව. සමහර වෙලාවට අනික් පැඩි කරදර වෙනවා. නමුත් රහත් වෙන්න පුළුවන්. අඟුලිමාල කෙරුණුවන් වගේ. එහෙම නැත්නම් මහා පාප කර්ම කරපු ඔය සොරුන් වගේ ප්‍රාණඝාත කරලා බේරෙන්න පුළුවන් පසුකලක හරි. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට බේරෙන්න බෑ. අවීචියට ගිහිල්ලත් ලෝක විනාශෙදිවත් බේරෙන්න බෑ කියලා තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් නම් ආනන්තාරේ පාප කර්ම කළා අවීචියට ගියොත් ලෝක විනාශයකදී අවීචිය විනාශ වෙන වෙලාවට ඊට කලින් අපරාපරේ වේද කර්මවල දීලා ඉහළ කලවල ඉපදෙන්න හැකියාව ලැබෙනවා කියලා දේශනාව සඳහන් වෙනවා. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයා මේ කෝටි ලක්ෂයක් සක්වලින් එළියේ අවීචියකට නැවත උපදින්න සිද්ධ වෙනවා. ඒ කෝටි ලක්ෂයක් සක්වලින් එළියේ තියෙන අවීචියකට මාරු වෙනවා. එහෙමයි සඳහන් වෙන්නේ. එහෙනම් මිත්‍යා දෘෂ්ටිය එහෙම නැත්නම් මෝහය කියන දේ තමයි බලවත්ම. ඒ හින්දා දන්නේ නැහැ කියලා බේරෙන්න කොහෙවත් ඉඩක් නැහැ. ඒ නිසා තියෙන එකම දේ දැනගන්න එකයි. උත්සාහ කළ දැනගන්න එකයි. තමන් කරන්නේ මොනවද? තමන්ට ඉතුරු කෙලෙස් මොනවද? තමන් මොන කෙලෙස් ගැන ඉස්සෙල්ලා වෙහෙස වෙන්න ඕනේද? මොන කෙලෙස්ද ඉස්සෙල්ලාම අයින් කරගන්න ඕනේ? පසුවට තැබිය යුතු කෙලෙස් තියෙනවද? ඒවා එහෙමනම් මොනවද? තව කොච්චර කල් මේක කරන්න පුළුවන් වෙයිද? ඒ කරන්න කලින් අපි මැරෙයිද? යනාදී වශයෙන් කල්පනා කරලා බැලුවාම නම් අප්‍රමාද හිතේ ඇති වෙනවා. මොකද උත්සාහ කර කර ඉන්නකොට මොන වෙලාවෙ මැරෙනවද කියලා කවුරුත් අපිට සහතිකයක් දෙන්නේ නැහැ. මේගොල්ලෝ නම් සිල් ගන්න හින්දා තව ටික කාලා දෙනවා කියලා කියන කෙනෙක් නැහැ. කියලා තින් නහිනෝ සංගරං තේන මහාස්තේනේන මච්චුනා මහාසේනායති මාරයත් එක්ක අපිට කිවිසුමක් නම් නැහැ කියලා තියෙන්නේ. අජ්ජේව කිච්ඡං ආතප්පං මේ ආතාපේ වීරය කෙලස්තවන වීරය අදම කල යුතුයි. කෝජඤ්ඤා මරණං සුවේ. කවුද දන්නේ හෙට මැරෙනවද කියලා? එහෙම තමයි හොඳින්ම ජීවත් වෙන පුද්ගලයා අප්‍රමාදී පුද්ගලයා ජීවත් වෙන ආකාරය දේශනා කළා තියෙන්නේ. මේ ආකාරයට අතිශයින් දුෂ්කර වූ සාමාන්‍ය පුද්ගලයෙකුට සිතන්නත් අමාරු වූ කාර්යභාරයන් රසකට කියන නම තමයි පාරමිතා කියලා කියන්නේ. ඒ පාරමිතාවන්හි පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතාන්වෙන් 30 ආකාරයකට මේ දසපාරමිතා පුරන්න ඕනේ. තුන් ආකාරයකට දසපාරමිතා පිරුවාම සම 30 පාරමී වෙනවා. මේ 30 ආකාරයකට මේ පාරමී පුරලා කියලා කියන්නේ අනන්ත වාරයක්. කියන්නේ නොඑක් ලක්ෂ ගණන්, කෝටි වාර ගණන්, ප්‍රකෝටි වාර ගන්න මේ පාරමිතා පුරන්න ඕනේ. එතකොට තමයි පිරෙනවා කියලා කියන්නේ. එහෙම වුණාට පස්සේ නියමිත කාලය ලැබුණාම තමයි බුද්ධත්වය ලැබෙන්නේ. ඉතින් ඒ අතර නොයේ කම් කටළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මහා පුරුෂයෙකුට ඇරෙන්න ඒ දේ දිගටම කරගෙන යන්න බෑ. ඒ නිසා උන්වහන්සේගේ වීරය අසීමිතයි. සද්ධාව අසීමිතයි. ප්‍රඥාව අසීමිතයි. ඒ ප්‍රඥාධික බෝසත්ත්වයෙකුට විතරයි, කියන්නේ අභිනිහාරයේදී වීරය තිබිලා සද්ධාව තිබිලා ප්‍රඥාව අධිකව තිබුණොත් තමයි මේ සාරා සංකල්ප ලක්ෂයෙන් කරුම් පුරන්න පුළුවන්. එහෙම නැතුව ප්‍රඥාව මදක් අඩුවෙන් තිබුණොත් එහෙම සද්ධාවෙන් තමයි ඒ දේ අරන් යන්න ඕනේ වීරයයි ප්‍රඥාවයි මද වශයෙන් තියෙන නිසා. එහෙම වුණොත් කල්පාසංක 8කුත් ලක්ෂය පෙරම් පුරන්න වෙනවා. එහෙමත් නැති වුණොත් වීරයෙන්ම තමන්ගේ සියලු දේ මෙහෙවන්න වෙනවා සද්ධාව සහ ප්‍රඥාව මද වශයෙන් තියෙනවා. මේ මද වශයෙන් කියලා කියන්නේ අපිට වඩා අඩුවෙන් කියන එක නෙමෙයි. මේ මහා බෝසත්වරයන්ගේ ප්‍රඥාධික බෝසත්වරයන්ට වඩා අඩුයි කියන එක විතරයි. මේ හිතන්න එපා මේ ප්‍රඥාව අඩුයි කියලා හිතුවම අපිට තරම්වත් තේරෙන්නේ නැති අය මේ බුදුන්ද යන්නේ කියලා. එහෙම එකක් නැහැ. ඒ හැමතැනම කියන්නේ සාපේක්ෂව කියන්නේ ඊට වඩා උසස් පුද්ගලයන්ට වඩා අඩුයි කියන එක මිස මේ අපිට සාපේක්ෂව කිසිම දෙයක් කියලා නැහැ. ඒ විදිහට දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ මුහූර්ත කියන බුදුරජාන් වහන්සේගෙන් නියති වරණ අරගෙන කල්පාසංක 16කුත් ලක්ෂයක් පෙරම් පුරලා සම්පූර්ණ කළ කාලය එනකන් තුසිතේහි දැන් බලන්න පාරමිතා පුරලා ඉවරයි. සැදෙන් සැරේ මේ බුදු සාසනේ නගා සිටවන්න ඕන වුණාම උන්වහන්සේ වඩිනවා කියලා සඳහන් වෙලා තියෙනවා පිටකේ නෙමෙයි අටුවාවේ. ඉතින් ඒ ආකාරයට උන්වහන්සේ නියමිත කාලය වෙනකන් ඉන්නවා කියලා සඳහනක් තියෙනවා. ඉන්පසු අපි බලමු බුද්ධත්වය ලැබුව ආකාරය. බුද්ධත්වය ලැබුව ආකාරයෙන් කෙටියෙන් සඳහන් කරගෙන යන්නම්. මහා අභිනිෂ්ක්‍රමණයෙන් පසුව අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනව උරුවෙල් දනව්වේ. පස්වග මහණුන් උපස්ථානයට පැමිණෙනවා. නමුත් පසු කලෙක ඒ දැඩි වෘත අතහැරීම නිසා දුෂ්කර ක්‍රියා අතහැරීම නිසා පස්වග මහණුන් අතහැරලා යනවා. එන්පසුව මහා බෝසත්වරයන් වහන්සේ මහා බෝධි මණ්ඩලය අභියසට පැමිණෙනවා. කොහොමද එන්නේ? ඊට කලින් සුජාතාව දෙන සේනිය දීතු සුජාතා නම් වූ ඒ සේනිය දුවක් වූ සුජාතාව පූජා කරන දානය වළඳලා ඒ දානය මහත්ඵල දානයක් එහෙම නැත්නම් මහානිසංස දානයක් කරලා සඳහන් වෙනවා. ඒ දානය අවුරුදු 7ක් වැනි කාලයක් පුරා මහන්සි වෙලා පිළිවෙල ගන්න එළදෙනුන්ගෙන් ගන්න විශේෂ කිරි වර්ගයකින් කිරි වලින් හදන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ තමන් වෙච්ච භාරයක් නිසා වෘක්ෂ දෙවියන්ට වෙච්ච භාරයක් නිසා ඒ භාරය ඔප්පු කරන්න තමයි සේනිය දුව නැත්නම් සුජාතාව ඒ විදිහට ගෞරව සහිතව පිළිවෙල කරන්නේ. ඒ දිනේ සුජාතාව හිතනවා වෘක්ෂ දෙවියන් වහන්සේ පාලයාට වැඩම කරලම ඉන්නවා දානය පිළිගන්නන්න කියලා. ඉතින් දෙවියෙක් කියලා ඉතල තමයි බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන්නේ. නමුත් ආනිසංසන අනන්ත ප්‍රමාණ කියලා තියෙනවා. ඒකට සමාන වෙන තව එකම දානයක් තියෙනවා නම් මහා පරිනිර්වාණ දිනෙහි තුන්ද කර්මා පුත්‍රයා දෙන දානය කියලා සඳහන් කරලා තියෙනවා මහා පරිනිර්වාණ සූත්‍රයේ. මේ දානය පිළිගෙන බෝධි මණ්ඩලයට යන අතර වාරයේ සත්‍ය නම් බඹුණේ තනමිටි ගෙනහලා දෙනවා. ඒ තනමිටි අට අරගෙන ශ්‍රීමා බෝධියට අභියසට වැඩම කරලා උන්වහන්සේ පළමුව දක්ෂිණ දිසාවේ වැඩ ඉඳලා බලනවා මේ දිසාව සුදුසුද කියලා. මේ දිසාව සුදුසුද කියලා බැලුවාම එතන වැඩ හිටියාම පොළොව කම්පා වෙනවා හෙල වෙනවා වගේ දැනෙනවා. ඒ හින්දා මෙතන ගුණ දරන්න අමාරු තැනක් කියලා බටහිර දිසාවෙන් ගිහිල්ලා වැඩ ඉඳලා බලනවා. බටහිර දිසාවෙන් වැඩ හිටියාමත් ඒ විදිහටම ස්ථාවර නැති ගතියක් උන්වහන්සේට දැනෙනවා. ඉන්පසු උතුරු දිසාවෙන් වැඩ ඉඳලා බලනවා උතුරු දිසාවේ ස්ථාවර ගතියක් නැහැ. ඊට පසු තමන් නැගෙනහිර දිසාවේහි වැඩ ඉන්නේ. ඒ වැඩ හිටියම උන්වහන්සේට තේරෙනවා මේ ස්ථානය සුදුසුයි. ඉන්පසු මේ තනමිටියට ඒ ආසනයක් පිළිල කරන්න යෙදුවහම පැන නගින්නා වූ ඒ උතුම් වූ වජ්‍රාසනේ මත වැඩ ඉඳලා තමයි ප්‍රථම යාමේදී රාත්‍රී ප්‍රථම යාමේදී පුබ්බේ නිවාසානුස්සති ඥානය මධ්‍යම යාමේදී දිබ්බ චක්කු ඥානය අලුයමදී සක්වල දහස් ගණන් ඒකාලෝක කරමින් සර්වඥතා ඥානය පහළ වෙනවා. අන්න ඒ වෙලාවේ තමයි අපි කියන්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා. මේ සම්මා සම්බුද්ධත්වය ලැබීමේදී ලෝකය කම්පා වෙනවා. විශේෂයෙන් කම්පා වෙනවා. විශේෂයෙන් භයානක සිහෙල වෙනවා. ලෝකය මේ ලෝකේ විතරක් නෙමෙයි මේ සක්වලම මේ සක්වල විතරක් නෙමෙයි සක්වල දහස් ගණන් කම්පා වෙනවා කියලා සඳහන් වෙනවා. දසසහස්‍රී ලෝක ධාතුවම කම්පා වෙනවා. මේ විදිහට බුද්ධත්වයේ ලබලා ඉන්පසුව උන්වහන්සේ හිතනවා මම සාරාසංග කල්පලක්ෂයක් පාරමී පිරුවේ මේ පළඟ උදෙසා, මේ බුද්ධත්වයේ උදෙසා. එහෙනම් මේ පළඟ මම අතාරින්නේ නැහැ දවස් 7කට කියලා. මෙන්න මෙහෙම දවස් 7ක්ම වැඩ ඉන්න බෝධි මූලේ. එම නිසා බුදුරජාන් වහන්සේ බෝධියෙන් නැගිට නැති නිසා, ඒ පළඟින් නැගිට නැති නිසා දෙවියන්ට බ්‍රහ්මයන්ට සැකයක් ඇති වෙනවා තාම බුද්ධත්වයට පත් වෙලා නැද්ද කියලා. ඒ සැකය නැති කරන්න බුදුරජාන් වහන්සේ බුද්ධත්වයෙන් 8 වෙනි දවසේ යමහා මහ ප්‍රාතිහාර්ය ප්‍රථම වරට මේ දෙවියන්ට බ්‍රහ්මයන්ට දකින්න ලැබෙන සලස්සනවා. ඉන්පසුව තව සතියක් අනුමිස ලෝචන පූජාවේ ඒ බෝධියට ඊසාන දෙසින් පළඟක් මැදගෙන වැඩ ඉන්නවා. ඇසිපිය නොහෙලා බෝධිය දෙස බලා සිටීමෙන් ඊටත් පස්සේ සතිය එහෙම නැත්නම් 3 වෙනි සතිය ඒ වැඩ හිටපු ස්ථානයයි බෝධිය අතර සක්මන් කරමින් දෙවියන් මමවන් ලද රුවන් සක්මනින් ගත කරනවා. ඉන්පසුව දෙවියන් විසින් මවන ලද රුවන් ගෙය තුල වැඩ ඉඳ අභිධර්ම පිටකය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේ මෙනෙහි කිරීම ධම්මසංගණී ප්‍රකරණ, විභංග ප්‍රකරණ ආදී වශයෙන් මෙනෙහි කරගෙන සප්ත ප්‍රකරණයෙන් මෙනෙහි කරනවා පဋාණ ප්‍රකරණය දක්වා. මේ පဋාණ ප්‍රකරණය කියන අභිධර්ම පිටකයේ අන්තිම කොටස ඉතාම සියුම්, ඉතාම බලවත්. උන්වහන්සේට ඒ පဋාණ ප්‍රකරණය මෙනෙහි කිරීමේදී බලවත් ප්‍රීතිය පහළ වෙනවා. ඒ ප්‍රීතිය පහළ වීමෙන් උන්වහන්සේගේ වම් උරහිස පැත්තෙන් පිට වෙන ආලෝකය උතුරු දිශාව පහු කරගෙන යනවා. දකුණු උරහිසින් පහළ වෙන ආලෝකය දකුණු දිශාව පහු කරගෙන යනවා. මේ ආකාරයෙන් සිරසෙන් විහිදෙන ආලෝකය බ්‍රහ්ම ලෝක හරහා අභ්‍යවකාශයේ ඉතා දුර ගමන් කරනවා. ලෝකවල, සක්කලවල්, සෞරග්‍රහ මණ්ඩලවල් එහෙම නැත්නම් මන්දාකිණි පහු කරගෙන ගමන් කරනවා කියලා සඳහන් කරනවා. අටුවාවේ සඳහන් වෙනවා ඒ පැතිරිච්ච ආලෝකේ, ඒ සතියෙහි පැතිරිච්ච ආලෝකේ අද දක්වා අභ්‍යවකාශයේ ගමන් කරනවා කියලා. ඒ කියන්නේ පුද්ගලයන්ට දැනගන්න පුළුවන් ඇති සතියක් එක දිගට ආලෝකය ලැබුණාම දන්න පුද්ගලයෝ නම් දන්නවා ඇති මේ බුද්ධ රශ්මිය කියලා. මොකද ඒ බුද්ධ රශ්මිය සූර්යෝ 1000කට වැඩිය, සූර්යෝ 100කට 1000කට වැඩිය ආලෝකයේ වැඩි කියලා තමයි කියන්නේ. දැන් මේ සූර්යාලෝකයට වඩා අතිශයින් බලවත් විදියට තමයි බුද්ධ රශ්මිය විහිදලා තියෙන්නේ. දැන් අද අපි මේ කාලේ හිතනවා යන්තම් එළියක් තිබුණොත් ඒක බුද්ධ රශ්මිය කියලා. නමුත් මේ පිටකෙහි සඳහන් වෙන්නේ එහෙම නෙමෙයි. සූර්යාලෝකයේ මැඩගෙන දෙවියන්ගේ දේවාලෝක, දෙවියන්ගේ ආලෝකයේ මැඩගෙන බ්‍රහ්මයන්ගේ ආලෝකයේ මැඩගෙන යට කරගෙන පහළ වෙන මහා ආලෝකයක් ගැන තමයි සඳහන් වෙන්නේ බුද්ධ රශ්මිය. මෙන්න මේ ආකාරයෙන් ක්‍රමානුකූලව නිග්‍රෝධ වෘක්ෂ මූලයේ 6 වෙනි සතිය මුචලින්ද නාග රාජයා විසින් මවන ලද ප්‍රාසාද සහිත සක්මන් සහිත ප්‍රදේශයේ වාසය කරනවා. අපිට දැනට දැනගන්න ලැබෙන විදිහ දෙයක් නෙමෙයි මේ පිටකේ සඳහන් වෙන්නේ. අපි පොඩි කාලේ අහලා තිබෙනම් මේ නාගයේ දරණක් ගහගෙන ඒ තුල බුදුජන් වහන්සේ වැඩ හිටියා කියලා. නමුත් ඒක නම් සත්‍ය තමයි. නමුත් ඒ දරණ ඇතුලේ තිබ්බ ප්‍රාසාදය ලෝමා ප්‍රාසාදය තරම් ලොකුයි කියලා තමයි සඳහන් වෙන්නේ. අනුරාධපුරේ ලෝමා ප්‍රාසාදය තරම් ලොකු ස්ථානයක් කියලා සඳහන් වෙනවා. සක්මන් මලු වැඩ ඉන්න ස්ථාන යනාදි වශයෙන් සුවඳ සහිත තෙල් පහන් 4 කුණේ දල්වල තියුණලු යනාදි වශයෙන් මහා පූජාවක්. ඒ මුචලින්ද නම් වූ නාගරාජයාගේ මහා පූජාවක් හැටියට තමයි ඒක සඳහන් වෙන්නේ. ඒ සතිය ඉවර වුණාට පස්සේ මුචලින්ද නම් වූ ඒ නාගරාජයා තරුණයෙක්ගේ වේශයෙන් ඇවිල්ලා වැඳගෙන බුදුරජාන් වහන්සේ අභියස වැඩ ඉන්නවා. ඉන්පසුව මේ විදිහට මේ සත් සතිය වැඩ ඉඳලා ඒ සත් සතිය වැඩ හිටියට පස්සේ බුදුරජාන් වහන්සේට සියලු බුදුරයන්ට ඇති වෙන විදිහේ විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙනවා. මොකක්ද? කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතං. මම මේ දුකසේ අවබෝධ කරගත්ත දේ ප්‍රකාශ කිරීමෙන් වැඩක් නැහැ. මොකද රාගරත්තේන නදක්කින්ති තමෝක්ඛන්දී නාවුතා. මේ රාගයෙන් රත් වෙලා ඉන්න ජනතාව අඳුරු වලාවකින් නැත්නම් අඳුරු ස්කන්ධයකින් වැහිලා ඉන්නේ, මෝහ අඳුරෙන් වැහිලා ඉන්නේ. ඒගොල්ලන්ට ඒක තේරෙන්නේ නැහැ. එය ධර්මතාවයක් හැටියට සීළු බුදුරුවන්ට මේ විතර්කය මේ සිතුවිල්ල පහළ වෙනවා කියලා සඳහන් වෙනවා. මේ සිතුවිල්ල පහළ වුණත් සමග සාම්පති මහ බ්‍රහ්ම රාජයා පැමිණලා කියනවා ලෝකේ විනාසයි, ලෝකේ නැසුණා. යම් බුදුරයෙකුට ධර්ම දේශනා කරන්න හිත නැමෙන්නේ නැත්තම්, ධර්ම දේශනා නොකරින් හිත නැමෙනවා නම් ඒ ලෝකේ විනාසයි කියලා ඇවිල්ලා කියනවා භාගතුන් වහන්සේ, ඔබ වහන්සේ මේ ධර්මයෙන් නිර්මිත ප්‍රසාද මහා පර්වතයක නැගලා අනික් ජනතාව ශෝකයෙන් පීඩිත වෙලා ඉන්න ජනතාව දිහා බලනවා වගේ සමන්ත චක්කු කියන්නේ සියලු දේ දකින ඇස යොදලා බලන්න මේ ජනතාව දිහා බලලා ධර්මයේ දේශනා කරන්න අවබෝධ කරගන්න අය ඇති වෙනවා කියලා. උත්තේහි වීර විජිත සංගාම සත්වාහ අනන විතර ලෝකේ. උත්තේහි වීර කියලා කියන්නේ නැගිටින්න වීරයන් වහන්ස. විජිත සංගාම කියලා කියන්නේ මාර සංග්‍රාම දිනෝ. සත්වාහ කියලා කියන්නේ සාර්ථවාහක කියලා කියන්නේ සියලු සත්‍යයන්ගේ නියමුවාට, දෙවිමිනිසුන්ගේ නියමුවාට. අනන කියලා කියන්නේ මේ ලෝකයේ හිනායනදි පුද්ගලෙක් ඉන්නවා නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණයි. අනික් හැමෝම කල්යාණ මිත්‍රන්ට ණයයි. මේ ණය වැලක්. යම්කිසි පුද්ගලයෙක් නිසා තව පුද්ගලයෙක් සද්ධාව ලබනවා නම්, සීලෙහි පිහිටනවා නම්, දන් දෙන්න පිහිටනවා නම්, ප්‍රඥාව ලබනවා නම් ඒ පළමු පුද්ගලයාට දෙවෙනි පුද්ගලයා ණය වෙනවා. ගෙවන්න බැරි ආකාරය. නමුත් මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ එහෙම ණයක් නැහැ. ඒ හිඳ අනන නම් වූ විශේෂ නාමයෙන් සඳහන් කරනවා. විචර ලෝකය කියලා කියන්නේ සැරිසරන්න මේ ලෝකය. දේසෙසු භගවා ධම්මං අඤ්ඤාතාරෝ භවිස්සති. බෞතුන් වහන්ස ධර්මයේ දේශනා කරන්න අවබෝධ කරන්නෝ ඇතිවන්නාහ යන ආදී වශයෙන් බ්‍රහ්ම ආරාධනාව කරනවා. ඒ ආරාධනාවට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන පළවෙනි ඒ අවවාදය තමයි අපාරුතා තේසං අමතස්ස ద్వාරා. අමූර්ත දොර හැරලා තියෙන්නේ. යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ධං. කන් තියන අය, අහන්න කැමති අය තමන්ගේ සද්ධාව මුදන්ඩ, තමන් තුල තියෙන සද්ධාව මුදාහරින්ද. විහිංස සංඤී පවුණං නභාසින් ධම්මං පනීතං මනුදීස් බ්‍රහ්මි. මේ වෙහෙසක් යන සංඥාව නිසා මම දේශනා කරේ නෑ. මට ප්‍රගුණ වූ ඒ ගැඹුරු ධර්මය දේශනා නොකරන්න හිතුවා කියලා කිව්වට පස්සේ සාම්පති මහ බ්‍රහ්ම රාජාට තේරෙනවා භාගතුන් වහන්සේ දැන් ධර්ම දේශනා කරන්න බාරගත්තා. ඒ දේ පිළිගත්තා, ඒ ආරාධනා පිළිගත්තා කියලා උන්වහන්සේ වැඳලා පැදකුණු කරලා අතුරු දහන්නනවා. ඉන්පසුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බෝධි මණ්ඩලයේ ඉඳලා ඉසිපතනයට ගමන් කරනවා. ඒ අතරේ තමයි උපකාජීවක මුණ ගැහෙන්නේ. ඒ උපකාජීවක පසු කලෙක ඇවිල්ලා බණ අහලා අනාගාමී තත්ත්වයටපත් වෙනවා. මෙහෙම ඉසිපතනයට ගමන් කරන බුදුරජාණන් වහන්සේ දුටුවහම පස්වග මහණුන් කතා කරගන්නවා පෙර පරිදි සලකන් නැතුව ඉන්න ඕනේ. මොකද කලින් ඉතා දුෂ්කර වෘතයක් සමාදන් වෙලා ඉඳලා දැන් බහූලික වෙලා ඉන්නේ. කියන්නේ සැප බහූල වෙලා ඉන්නේ. ඒ හින්දා මොහුට සත්කාර කරන්න නැතුව, ගරුකාර කරන්න නැතුව ඉන්න ඕනේ කියලා. නමුත් බුදුරජාන් වහන්සේ ක්‍රමානුකූලව ළඟට වඩින්න පස්වග මහණුන්ට තමන්ගේ කතිකාවතේ ඉන්න බැරි වෙලා කෙනෙක් පෙරගමන් කරලා පාත්‍රය ගන්නවා. පෙරගමන් කරලා පාද දෝණය කරනවා. ඉන් ආසන පනවනවා. යනාදි වශයෙන් නොඑක් සත්කාර කරනවා. නමුත් ආවුසෝවාදෙන් මිත්‍රවාදෙන් ආමන්ත්‍රණය කරනවා. ආමන්ත්‍රණය කරාම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේට ආවුසෝවාදෙන් හෝ නමින් ආමන්ත්‍රණය කිරීම සුදුසු නෑ. ඉතින් ඒ පස්වග මහණුන් අහනවා ඔබ වහන්සේ මහා දුෂ්කර වෘතයක් කරද්දි ලැබුණ නැති බුද්ධත්වය සැපසේ කොහොම ලැබුවද? සැප ලැබුමින් කොහොමද ලබන්නේ? ඉන්පසු බුදුරජාණන් වහන්සේ දෙවන වටක් කියනවා තථාගතයන් වහන්සේට නමින් හෝ අවසුරවාදයෙන් අමතන්න එපා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධයි යනවා. නමුත් දෙවන වරක් පස්වග මහණුන් එන්නවතම අර ප්‍රකාශ කරනවා. තුන්වෙනි වරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නමින් හෝ අවසුරවාදයෙන් අමතන්න එපා කියලා. නමුත් පස්වග මහණුන් තුන්වෙනි සැරේ ප්‍රති උත්තර දෙනවා මහා දුෂ්කර වෘතයක් කරද්දී නොලැබෙන බුද්ධත්වය කොහොමද දැන් ලබන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කලින් මෙවැනි පෙර මගේ මෙවැනි වාග්භේදයක් දැක්කද? මම මෙවැනි වචනයක් කලින් කිව්වද? මම සම්මා සම්බුද්ධයි කියලා. එතකොට පිළිගන්නව නැහැ එහෙම දෙයක් කලින් ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා පස්වග මහණුන් පිළිගන්නවා මේ බුද්ධත්වයේ ලැබලා කියලා. ඉන්පසුව තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. මේ ස්ථාන හතරක් නියත වශයෙන් එකම ස්ථානෙහි පිහිටනවා. ලෝකය බිඳිලා නැවත හැදෙද්දී එකම ස්ථානෙහි පිහිටනවා කියලා දේශනා කළා දැන් ස්ථාන හතරක්. එයින් එක ස්ථානයක් තමයි මේ ඉසිපතනේ මිගදායේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන ස්ථානය. තව ස්ථානයක් තමයි සංකස්සපුර දේවාරෝහණය. එහෙම නැත්නම් අභිධර්ම දේශනාවෙන් පස්සේ දිව්‍ය ලෝකේ ඉඳලා ඒ බහින ඒ සෝපානය පිහිටන ස්ථානය. යන আদি වශයෙන් ස්ථාන හතරක් කියලා තියෙනවා. ඒ හතරෙන් ඊටාම් වැදගත් ස්ථානයක් තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන තැන. සියලු බුදුවරු මේ ස්ථානයේම තමයි ධම්මචක්කේ පවත්තන්නේ. ඒ විශේෂයි. මොකද මේ පවත්තක ධර්මචක්‍රය අනිත් පැත්ත හරවන්න හෝ ඒ කියන්නේ ප්‍රතිප්‍රවාසණය කරන්න කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට හෝ ශ්‍රමණයෙකුට කිසිම ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට බෑ කියලා දේශනා කරනවා. හොඳයි අපි ධම්මචක්කපවත්තන සූත්‍රයට හිතියමු කරමු. ධම්මචක්කපවත්තන සූත්‍රය. ඒකං සමයං භගවා වාරාණසියං විහෙරති ඉසිපතනි මිගදායේ තත්‍ර කෝ භගවා පංචවග්ගියේ භික්ඛු ආමන්තේසි ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බුජ්ජතේ නමසේවිතබ්බා කතමේ ද්වේ. එක් සමයක භාගතුන් වහන්සේ බාරණැස ඉසිපතන මිගදායේ, මිගදායේ කියන්නේ මුවන්ට අභය දානය දුන්න හින්දා මිගදාය නමින් හඳුන්වනවා. ඇයි ඉසිපතන කියලා හඳුන්වන්නේ? ඉසිපතන කියලා හඳුන්වන්නේ අබුද්ධෝත්පාද කාලයේහි ගන්ධමාදන පර්වතයේ වැඩ ඉන්නා වූ පසේ බුදුරජාණන් වහන්සේලා නිරෝධ සමාපත්තියට සමවැදීමෙන් අනතුරුව පිඳුපිනිස හැසිරෙන්න අහසින් වැඩම කරලා පොළොවට පතණය වෙන්නේ, પ્રાપ્ત වෙන්නේ මේ ඉසිපතනි. එම නිසා ඒ ස්ථානයට ඍෂීන් පතණය වේ යනුවෙන් හැඳින්වීම නිසා ඉසිපතන නමින් හඳුන්වනවා පසුකාලේ. මේ වෙලාවේ බහතුන් වහන්ස පස්සක මොහුණුන් ආමන්ත්‍රණය කරලා මෙන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රය ආරම්භ කරනවා. ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතේනන සේවිතබ්බා. මහණෙනි මේ අන්ත දෙකක් තියෙනවා පැවිද්දෙක් විසින් නොසැවිය යුතු. යෝ ඡායං කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතු ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. යං මේ කාමයන්හි කාම සුකල්ලිකානුයෝගයක් තියෙනවා නම් හීන වූ, හීනයි කියන්නේයි පහත්, ගම්මෝ ග්‍රාම්‍ය වූ කියන්නේයි හික්මීමක් නැති මිනිසුන්ට ආවේනික වූ, ග්‍රාම්‍ය කියන්නේ පෝතු ජනිකෝ කියලා කියන්නේ පෘථග්ජනයන්ට සුදුසු වූ. පෘථග්ජන කියන්නේ කෙලෙස් සහිත පුද්ගලයන්ට සුදුසු වූ, සියලු කෙලෙස් සහිත පුද්ගලයන්. අනර්යෝ කියලා කියන්නේ අනාර්ය වූ, ආර්යන්ට සුදුසු නොවුන, කාර්යන්ට ගැලපෙන්නේ නැති. අනත්ත සංහිතෝ කියලා කියන්නේ ඇයි අනර්ථ සහිතයි, ඒ කියන්නේ අවැඩ සහිතයි. යෝ ඡායං අත්ථ කිලමථානු යෝගෝ දුඛෝ අනරියෝ අනත්ථ සංහිතෝ යම් මේ අත්ථ කිලමතානුയോഗයක් තිරන් මේ ශරීරයට වෙහෙස ක්‍රීම නම් වූ ශරීරයට දැඩි දුක් දීම නම් වූ අත්ථ කිලමතානුയോഗයක් තියනවා නම් එය අනාර්යයි ආරයන්ට සුදුසු නෑ අනත්ථ සංහිතයි අනර්ථය සහිතයි ඒ කරන පුද්ගලයාගේ නොදීනු බලාපොරොත්තු විය යුතුයි ඒතේ කෝ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛූකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ අන්ත දෙකකටම නොපැමිණ මධ්‍යම වූ ප්‍රතිපදාවෙන් තථාගතයන් වහන්සේ අභිසම්බුද්ධ සම්මා සම්බුද්ධත්වයේ අධිගමණය කළා. ඒ සම්මා සම්බුද්ධත්වය මොන වගේද? චක්ඛූකරණී ඇස් ඇති කරනවා. ඥානකරණී ඥානයන් ඇති කරනවා. උපසමාය කෙලෙස් නැති කිරීමට හේතු වෙනවා. අභිඤ්ඤාය විශේෂයෙන් දැනගැනීම උදෙසා සත්‍යයන් දැනගැනීම උදෙසා පවතිනවා. සම්බෝධාය මේ බෝධිය සාක්ෂාත් කිරීම පිණිස පවතිනවා. නිබ්බානාය නිවීම එහෙම නැත්නම් නිර්වාණය පිණිස පවතිනවා. අපි කල්පනා කරලා බලමු මොකක්ද මේ කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ යනුවෙන් හඳුන්වන්නේ. මේ පංචකාමේහි යෙදීම පංචකාමේහි මනස වැඩීම පංචකාමේ ප්‍රාර්ථනා කිරීම අපි කල්පනා කරලා බලමු අපි මේ ඉන්නේ මොන ප්‍රතිපදාවේද කියලා. මේ කාමසුකල්ලිකානු යෝගයේහි අපි යෙදෙනවද? එහෙම නැත්නම් අත්ථ කිලමතානු යෝගයේහි අපි යෙදෙනවද? එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේද අපි මේ යෙදෙන්නේ? කාමසුකල්ලිකානු යෝගය කියලා කියන්නේ කාමයන් අතර කාමයන්ට මුසපත් වෙලා එහෙම නැත්නම් කාමයන්ට මුලා වෙලා වාසය කිරීම. කොහොමද එහෙම වාසය කරන්නේ? ඇහැ පිළිබඳව කල්පනා කරනවා. අපි මොනවද බලන්නේ කියලා කල්පනා කරනවා. අද බලන්නේ මොනවද? අද දකින්නේ මොනවද? අද දකින්න සුදුසු මොනවද කියලා අපි විශේෂ රූප හොයනවා. අපි ළඟ නැත්තම් රූපය රූපවාහිනියක් හරි යොදාගෙන ඒක බලන්න උත්සාහ කරනවා. හෙට කොහේ හරි අපි යනවද? විශේෂ ස්ථානයක් බලන්න යනවද? විශේෂ පුද්ගලයෙක් බලන්න යනවද? මේ ඇහැ පිනවන්නයි කල්පනාව. ඉතින් මේ ඇහැ පිනවීම කියන දේ පිළිබඳව විශේෂයෙන් මනස යොදවලා විශේෂයෙන් සංවිධානය වෙලා ඒ සඳහා නොඑක් ආකාරයෙන් සැලසුම් කරනවා. කන පිනවීම කෙරෙහි සංවිධානය වෙනවා. මොනවද අහන්නේ? අපි ළඟ අහන්න මොනවද තියෙන්නේ? ඇසිය යුතු හොඳ ශබ්ද මොනවද තියෙන්නේ? සතුටු විය හැකි ශබ්ද මොනවද තියෙන්නේ කියලා ඒ ශබ්දයන් හොයනවා. අපි ළඟ නැත්තම් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා හරි ඉල්ලගෙන හරි ඒක අහන්න යදිනවා. එහෙම නැත්තම් බෙල්ලපොලට ගිහිල්ලා හරි ඒ ශබ්ද අඩංගු තැටි මිලදී ගන්නවා. එහෙම නැත්තම් වෙන යම් ක්‍රමයකින් හෝ ඒ සඳහා පරිශ්‍රණය කරනවා. උත්සාහ කරනවා. සැලසුම් කරනවා. ඉතින් ඒ සඳහා මොඩල් නැත්තම් ඒකත් සැලසුම් කරනවා. මෙන්න මේ ආකාරයට තමයි කන පිනවන්න අපි උත්සාහ කරන්නේ. නාය පිනවන්න උත්සාහ කරන්නේ මේ ආකාරයට. එක එක විවිධ ප්‍රිය වූ මනාප වූ ගන්ධයන් නැත්තම් සුගන්ධයන් අපි හොයාගෙන යනවා. අපි මොන වගේ දෙයක් ඇඟේ ගෑවොත් හොඳයිද? මොන වගේ දෙයක් පිරිසිදු කරන්න පාවිච්චි කරොත් හොඳයිද? යනාදී වශයෙන් අපි සුවඳ හොයනවා හැමතැනම. ඒ ආකාරයට රස හොයනවා. රස හොයන්නේ කොහොමද? අද උදේට මොනවද කන්නේ? අද මොනවද පිළියෙල කරන්නේ? දවල්ට මොනවද පිළියෙල කරන්නේ? විවිධ වර්ගයේ ඒවා පිළියෙල කරන්න ඕනේ. කලින් අනුභව කරලා නැති ඒවා සොයා ගන්න ඕනේ. එහෙම නැත්නම් යනාදී වශයෙන් අපි ළඟ නැත්නම් වෙළඳපොළට ගිහිල්ලා හරි ඒ වෙළඳපොළේ නැත්නම් ඊළඟ නගරයට ගිහිල්ලා හරි විශේෂ කෑම වර්ග අපි හොයන්න පරිශීණය කරනවා. පරිශීණ කරලා විශේෂයෙන් මහන්සි වෙලා පිළියෙල කරනවා. පිළියෙල කරලා බොහොම සතුටින් ඒව අනුභව කරනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි දිව පිනවන්නේ. මේ ආකාරයට හයත් ස්පර්ශ සඳහා අපි පිනවන්න ස්පර්ශයන් අපි හොයනවා. මොන වගේ ඇඳතිරිල්ලක් තිබ්බොත් හොඳයිද? මොනවාගේ පුටුවක ඉඳගත්තත් හොඳයිද? යනාදි වශයෙන් මොනවාගේ ඇඳුමක් ඇඳුවොත් හොඳයිද? ශරීරයට පහසු මොනවාගේවද? ශරීරයට සැප සහිත කොහොමද? යනාදි වශයෙන් මේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මේ සියලු දේවල් පිනවන්න අපි උත්සාහ කරනවා. ඉතින් මේ පංචකාමය කියලා කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය කියන මේ පහ පිනවන්න, විශේෂයෙන් පිනවන්න සැලසුම් කිරීම, පරිශන කිරීම යන ප්‍රතිපත්තියේ යෙදීම තමයි මේ කාමසුකල්ලික අනුයෝගය කියන්නේ. ඉතින් කල්පනා කරලා බලුවාම අප තුල සෑහෙන ප්‍රමාණයක් ඒදී තියෙනවා. අපි මේ මධ්‍යම ප්‍රතිපදාවෙම නෙමෙයි හැමදාම ඉන්නේ. පොය දවසට හිටියට මේ හැමදාම ඉන්නේ හැම නෙමෙයි. ඉතින් ඒ හින්දා කල්පනා කරන්න නිවන ටිකක් දුරට යන්න හේතු අපි ගාව තියෙනවා. ඒ හින්දා ඒ හේතු ටික ටික අඩු කරගන්න තරමට තමයි නිවන ළඟට එන්නේ. මේ ආකාරයට කාමසුකල්ලික ආනුයෝගයෙන් ප්‍රමාණයක් අපිට තියෙන බව අවබෝධ කරගන්න ඕනේ. ඒ ටික අයින් කරගන්න හිතන්න ඕනේ. ඊට පස්සේ කල්පනා කරලා බලමු අත්තකිලමතානුයෝගයේහි යම් යම් දේවල් අපි තුල තියෙනවද? අත්තකිලමතානුයෝගයේ බොහෝ දේවල් නම් අපි තුල මේ කාලේ ඉන මිනිස්සුන්ට නැහැ. නමුත් සුළු ප්‍රමාණයක් තියෙනවා කියලා කියන්න පුළුවන් සමහර පුද්ගලයන්ට. මෙහෙමයි, අත්තකිලමතානුයෝගයේහි බොහෝ දුරට ගිය පුද්ගලයෝ ඒ දවස්වල ඉඳලා තියෙනවා. මොකද අපි හිතන්නේ අපි දැන් දියුණුවයි කියලා. අපි හිතන විද්‍යාව දියුණු වෙලා, ආර්ථික වශයෙන් අපි දියුණු වෙලා, ලෝකේ දියුණු වෙලා, ඒ හින්දා මේ විශ්ව ගම්මානයක් වෙලා මේ ලෝකයේම සම්බන්ධ වෙලා එහෙම තියෙනවා කියලා. නමුත් අපි හිතනවට වඩා බුද්ධ කාලයේහි සමාජයේ දියුණු මට්ටමට තිබිලා තියෙනවා. අපිට වඩා අතිශයින්ම සැප විඳපු සිටු පිරිස්, එහෙම නැත්නම් රජ පිරිස් වාසය කරලා තියෙනවා. අපි හිතන්නේ දැන්ට ඇමරිකාවේ, එංගලන්තේ වගේ රටවල තමයි සැප තියෙන්නේ කියලා. නමුත් ඊට වඩා බොහෝම සැප විඳපු බව, ඒ කාලේ හිටපු රජවරු නැත්නම් සිටුවරු එහෙම විඳපු බව සඳහන් වෙලා තියෙනවා. ඒක නුවණ ඇතුව කල්පනා කරලා, නුවණින් සිහිය ඇතුව මේ පිටකය කියවන කෙනෙකුට තේරෙනවා අද අපි එහෙම සැපක් විඳින්නේ නැහැ කියලා. මොකද ඒ සැප ගැන සඳහන් කරනකොට, දැන් සිද්ධාර්ථ කුමාරයාට තිබ්බ සැප ගැන සඳහන් කරනකොට අපිට හිතාගන්න බෑ ඒ මාලිගාවල් තුනක් වෙන වෙනම තිබිලා තියෙන. මාලිගාවල් තුනක් කියලා කිව්වට ඒ මාලිගාව තුල සියලු පහසුකම් තිබිලා තියෙනවා. නාන තටාකය පවා උඩුමහල් තලයේ තිබිලා තියෙන. ඒ නාන තටාකයේහි ලක්ෂණ, එහෙම නැත්නම් ඒ තියෙන පහසුකම් සඳහන් කරලා තියෙන විදිහට මේ විස්තර කරන්නත් හරි අමාරුයි. මොකද අපි හිතාගන්න බැරි තරම්. අපි මේ දවස්වල නම් අහලා තියෙනවා මේ වහලේ උඩ, එහෙම නැත්නම් මේ වහලයක් උඩ උද්‍යානයක් තියෙනවා කියන එක අපි අහලා තියෙන ඉඳ දැන් මේ ළඟදී අපිට හිතා ගන්න පුළුවන්. නමුත් මේ ඒ දවස්වල එහෙම තිබුණාද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් ඒ මාලිගාව නිර්මාණය කරලා තියෙන ඒ නාන තටාක, එහෙම නැත්නම් ඒ විල, ඒ උඩුමහල් තලයේ තියෙන විල, ඒ විලෙහි පස්පියුම් හටගන්නේ මඩවල නෙමෙයි කියලා තියෙනවා. මොකද විලට විල මඩකරොත් ඒ බෝසත්යන් වහන්සේට අපහස්තාවේ පත් වෙන හින්දා විශ්වකර්ම දේවපුත්‍රයා එක හදන්නේ පාවෙන තැටිවල, එහෙම නැත්නම් ඒ එක්තරා වාජනයක් ඇතුලේ තමයි පස්පියුම් හටගන්න හදලා තියෙන්නේ. ඒ මඩ වෙන් කරලා, විලෙන් වෙන් කරලා තමයි පස්පියුම් වවලා තියෙන්නේ කියලා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රීයහන් ගැබට ඒ පියුම් වල රේණු සුලඟට එන ආකාරයට තමයි ඒ සැලසුම් කරලා තිබිලා තියෙනවා. ඒ තරම් විශාල භූමි ප්‍රදේශ, ඒ තරම් විශාල යහන් ගැබ, ඒ තරම් පහසුකම් සහිතව ස්ත්‍රීන් 196,000ක් සමග තමයි ඒ මාලිගාවේ වාසය කරලා තියෙන්නේ. කිසිම පුරුෂයෙක් උඩට එන්නේ නැහැ කියලා දේශනා කරලා තියෙනවා. ඒ මාලිගාවේ දාසයන්ටත් දීලා තියෙන්නේ සුවඳල් හා ලිබත් ව්‍යංජන සහිත, සූපයන් සහිත සුවඳල් හාලි බත් කණ්ඩ දුන්න කියලා තමයි දේශනා කරලා තියෙන. අන්‍ය රජවරුන්ගේ, එහෙම නැත්නම් සිටුවරුන්ගේ ඉන්න සේවකයන්ට බොහොම නියුදු හාලි බත් දුන්න කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. කොයිතරම් පහසුකම් තිබ්බද කියලා දේශනා කරලා තියෙනවා. මොකද බුදුන් වහන්සේ පසුකලක දේශනා කරනවා, මම ප්‍රථම ඥාණයට සමවදුනාම අභිනිෂ්ක්‍මණයෙන් පස්සේ මට මේ මහා කාම සම්පත රෝගයක් වගේ ලෙඩක් වගේ දැනුණා කියලා ප්‍රථම ඥාන සැපයත් එක්ක සලකලා බලනකොට මේ පංචකාම සැපය කියන එක ප්‍රථම ඥාන සැපයත් එක්ක සසඳලා බලනකොට දැන් අපි හිතනවා අපි මොන සැපක්ද විඳින්නේ මේ සල්ලි තියෙන මිනිස්සු මුදල් තියෙන මිනිස්සු තමයි සැප විඳින්නේ කියලා. ඒ මිනිස්සු විඳින්නේ නැති සැපයක් ගැන සඳහන් කරන මහා බෝසත්ත්වයන් වහන්සේ. ඒ බෝසත්ත්වයන් වහන්සේ විඳපු සැප බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒ සැප ලෙඩක් වගේ දැනුණා රෝගයක් මෙන් වැටුණා මේ ප්‍රථම ඥාන නම් වූ සුවය වින්දහම කියලා. ඉතින් හිතාගන්න මේ කාම සැපයට වඩා ප්‍රථම ඥාන සැප කොයිතරම්ම සැපවත්ද කියන එක. ඒ ප්‍රථම ඥාන සැපයට වඩා ද්විතීය ඥාන සැපේ සැපවත් කියලා කියනවා. මේ වගේ මට්ටම් 8ක් තමයි මේ අෂ්ට සමාපatti කියලා කියන්නේ. එයින්ුත් උඩ තමයි මේ නිර්වාණය කියන සුවය තියෙන්නේ. ඉතින් අනුමාන වශයෙන් හිතාගන්න නිවන කොයිතරම් සුවයිද කියලා. දැන් අපි හිතන් ඉන්න සමහර අපේ කෙනෙක් විස්තර කරන විදිහට නිවනේ මුකුත් නැහැ. නිවනේ සැපකුත් නැහැ, දුකකුත් නැහැ. යනාදී වශයෙන් නිවන විස්තර කරන්න විදි බොහෝ ගණනක් තියෙනවා. නමුත් නිවන ඔයතරම්ම ශුන්‍ය නම්, ඔයතරම්ම අසුභවාදීව නිවන දකින්නවා නම් යම්කිසි කෙනෙක් මේ මහා රජවරු ඒ රාජ්‍ය අතහැරලා පැවිදි වෙලා අරහත්ත්වය ලැබලා මේකේ තරම් හොඳ නැහැ කියලා ආයි ගිහිල්ලා රජ වෙන්න ඕනේ වුණා. මොකද නිවන ඒ තරම් හොඳ නැත්තම්. නිවන ඒ තරම්ම අසුභවාදීව දකිය යුතු දෙයක් නෙමෙයි. නිවන කියන එක පරම වූ සෝයක් යනුවෙන් තමයි දේශනා කරන්නේ. උපරිම සෝය කියන්නේ උපරිම සෝය කියලා කියන්නේ නිකම්ම කියනවා නම් දැන් ඉන්න අපිට හිතන්නවත් බෑ. සසඳන්න තරම්වත් හිතන්න දැනුමක් අපිට නැහැ. මොකද ප්‍රථම ඥාන සුවේ තියෙන කෙනා දෙවන ඥානී සුවේ දන්නේ නැහැ. ඉතින් කිසිම ඥානයක් නැති කෙනෙක් ඥානවල සුවේ දන්නේත් නැතුව නිවනේ වගේ ගැඹුරු ධහමක සුවේ කොහොම මයින්නද? අන්න ඒ වගේ අනුමාන ඥානයකින් නිවනේ හිතිය සැපය අඳුන ගන්න කියලා තමයි කියන්නේ. මේ විදිහට අපි කල්පනා කරලා බලුවාම මේ ඒ කාලේ ඉඳලා තියෙනවා නිර්වස්ත්‍රව ඉඳින පුද්ගලයෝ මොකද ලැජ්ජාව තතරිනවා මස් මාංශ ආහාරයට ගන්න නැති පුද්ගලයෝ එහෙම නැත්නම් අලුවල නිදන පුද්ගලයෝ කියන්නේ බලු වෘත කියන්නේ බලු පැටියෙක් වගේ ඉන්නවා එහෙම නැත්නම් වහු පැටියෙක් වගේ ඉන්නවා වහු පැටියෙක් වගේ දන ගහලා ලපටි තනකොළ කනවා ඒ වගේ ඒවට කියන්නේ ගෝ වෘත කියලා ඒ වගේ නොයේ වෘත සමාදන් වෙච්ච පුද්ගලයෝ ඉන්නවා මොකද ඒ දවස්වල විශේෂ පින් තියෙන උදවිය හිටියා විශේෂයෙන් සමාජයේ දියුණුවලා හිටියා ඒ හින්දා සැප විඳින පුද්ගලයෝ බැලුවාම අදට වඩා සැප විඳපු පුද්ගලයෝ ඉඳලා තියෙනවා දුක් විඳලා නිවන ලබන්න කියලා හිතන පුද්ගලයෝ අදට වැඩිය බොහොමයක් ඉඳලා තියෙන නොයෙක් විදි අනුගමනය කරලා උත්සාහ කරපු අය ඒක තමයි ශස්සාසුරු හිටියා අන්න වූ ජෛනයන් හිටියා වෙන බ්‍රාහ්මණ ආගමේ ඉඳලා ගිහි ගියත් ඇරලා හිටපු තවුසෝ හිටියා යනාදී වශයෙන් නොයෙක් වර්ග සඳහන් වෙනවා. එක එක ක්‍රමවලට නිවන් දකින්න උත්සාහ කරද්දී මේ දුක් විඳලා නිවන ලබන්න උත්සාහ කරන පුද්ගලයා කියන්නේ ශරීරයට දුකක් දීලා, දැඩි වෙහෙසක් දීලා මේ කරන කර්ම ටික ක්ෂය කරන්න පුළුවන් කියන නිගණ්ඨනාත පුත්‍රගේ වගේ ධර්මය අදහන පුද්ගලෝ හිටියා. ඒ කියන්නේ අපි ශරීරයට දුක් දීලාම පැරණි කර්ම ටික ඉවර කරගන්නවා කියලා. අපේ බුදුරජාන් වහන්සේ කියන්නේ මාර්ගඵල පොදවල කර්මක්ෂය කරන්න ඕනේ කියලා. නමුත් නිගණ්ඨනාත පුත්‍ර කියලා කියන්නේ ශරීරයට දුක් දීලා කර්මක්ෂය කරන්න ඕනේ කියලා. බුදුරජාන් වහන්සේ අහනවා මේ ඒ නිගණ්ඨයන්ගෙන් නිගණ්ඨේනි නුඹලා දන්නවද දැන් අපි මෙච්චර කරලා තිනා දැන් තව මෙච්චර ගෙවෙන්න තියනවා කියලා. මෙච්චර කාලයක් දුක් විඳිලා මොන හරි ලැබිච්ච දෙයක් තියනවද? යනාදී වශයෙන් සමහර සූත්‍රවල දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාන් වහන්සේ ප්‍රශ්න කරනවා නිගණ්ඨයන්ගෙන්. ඉතින් ඒ නිගණ්ඨයෝ කියනවා නෑ අපි දන්නේ නෑ භාගතුන් වහන්සේ කොච්චර කරලා තියෙනවද දැන් කොච්චර තැවුවද තව කොච්චර ඉතුරුද කියලා දන්නේත් නෑ මෙච්චර කාලයකට ලැබුපු දේකුත් නෑ යනාදී වශයෙන් සඳහන් වෙන සූත්‍ර තියෙනවා සමහරු ඉන්නවා දැඩි වෘත ඒ කියන්නේ පිණ්ඩපාතේ ගියාම එක ගේක පිඬු වලින් විතරක් යැපෙනවා නැත්තම් එක ආලෝපයකින් එක බත් ගුලියකින් යැපෙනවා එහෙමත් නැත්තම් එක හාල්ලටේකින් යැපෙනවා කියලා බොහොම දුෂ්කර වෘත සඳහන් වෙලා තියෙනවා. ඊට අමතර හිතාගන්න අමාරු අනුගමනය කරන්න මේ හිතාගන්න අමාරු ලපටි වහුපැටියන්ගේ අලුත පිට කරපු ගොම එහෙම නැත්නම් අසුචි අනුභව කරලා ශරීරයට දුක් දීපු මිනිස්සු ඉඳලා තියෙනවා. තමන්ගේම අසුචි අනුභව කරපු මිනිස්සු ඉඳලා තියෙනවා. ඒ වගේ දැඩි දුක් දෙන අත්කිලමතානියෝග බොහෝ ගණනක් සඳහන් වෙනවා පිටකේ. අපිට ඒවා හිතන්නත් අමාරුයි වගේ කරනවා තියා. ඉතින් ඒ විදිහට බැලුවහම සමහර ඒවා තියෙනවා ඉතුරු වෙලා මේ කාලෙත් සමහර පුද්ගලයෝ අනුගමනය කරන දේවල්. ඒත් මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ඊට වඩා බුදුජන් වහන්සේ මේ අන්ත දෙකටම යන්න එපා කිව්වා. මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්න කිව්වා කියලා කියන එක අඳුරගන්න හරිම අමාරුයි. මොකද තමන් කරන්නේ හරි දෙයද නැද්ද? හරි දෙයද කියන එක තෝරගන්න ධර්මයෙන්ම හදාරන්න වෙනවා. එහෙම නැතුව ඒක හොයාගන්න වෙන ක්‍රමයක් නැහැ. අපි නිකම්ම හිතන් හිටියට වඩාන්නේ අපි හරි දේ කරන්න කියලා. එයින් අපිට අත්වෙන ප්‍රතිඵලයක් නැහැ. නමුත් අපි කරන දේ හරිද වැරදිද කියලා හැම වෙලේම සෑම ක්‍රියාවකටම කලින් කරන්න කලින් හිතන්න ඕනේ, කරන වෙලාවට හිතන්න ඕනේ, ඊට පස්සේ හිතන්න ඕනේ. ඒ ක්‍රියාවටයි වචනයටයි මනසේ සිතුවිල්ලටයි කියන තුනටම මේ විදිහට කරලා තමයි කර්ම පිරිසිදු කරන්න කියලා තියෙන්නේ. එය ධර්මයේ යොදන්න ඕනේ. මේවා කුසල්ද අකුසල්ද, වැරදිද නිවැරදිද, දැන් කරන්න ඕනේවද දැන් කරන්න ඕනේ නැති ඒවාද, නිතර කරන්න ඕනේද නිතර කරන්න ඕනේ නැති ඒවාද යනාදී වශයෙන්. මොකද හරි වැරදි ගොඩක් තියෙනවා. හරි වැරදි තෝරගන්න පුළුවන් කෙනාට හරි දේවල් තියෙනවා කරන්න. නමුත් මේ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ කියලා වෙනම හිතලා බලන්න ඕනේ. මේ ජීවිතේ මේ රටේදී මේ ලැබිච්ච අවස්ථාවෙන් මම මොනවද කරන්න? අපි හිතමු දැන් සමහර කෙනෙක් හිතනවා මේ සමාජය නිවැරදි කර කර යන එක හොඳයි කියලා. ඒක හොඳයි තමයි. වැරදි කරන අයට හරි දෙයක් කියලා දෙනක හොඳයි. නමුත් කෙනෙක් කල්පනා කරලා බලන මේ බුද්ධෝත්පාද කාලේ මොකද කරන්න ඕන? බුද්ධෝත්පාද කාලේ තමන්ට වැඩි මාර්ථයක් වෙන්නේ මොනව කරොත්ද? තමන්ගේ ඥාතීන්ට හරි හිතවතුන්ට හරි අන්න සමාජයට හරි ඉතාම හොඳ ප්‍රයෝජනයක් ලැබෙන්නේ මොනව කරොත්ද? එතකොට මම මේ ජීවිතේ මේ දවස තුල කරන්න ඕන හොඳම වැඩේ තෝරගන්න වෙනම ඥානයක් තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව තුල තමන් මේ දේ කරන්න ඕනේ කියලා දැනගන්න, හරිදී වැරදිදී කුසල් අකුසල් කළ යුතු නොකළ යුතු ආර්ය වූ අනාර්ය වූ මේ ආර්යයන්ට සුදුසු දේවල් ආර්යයන්ට නුසුදුසු දේවල් හොඳ ඒවා තියෙනවා. සමහරලාට හොඳ වුණාට ආර්යෝ ඒ දේවල් ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැහැ. මොකද නිවනට යන්න හේතු වෙන්නේ නැති නිසා. ඉතින් නිවනට යන්නේ මොනව කරාමද? යනාදී වශයෙන් කල්පනා කරන්න ඕනේ. මේ විදිහට කල්පනා කළා තමයි මේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රගුණ කරන්න ඕනේ. නමුත් ඒ ප්‍රගුණ කිරීම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය යනුවෙන් දේශනා කරලා තියෙන්නේ. ඒ මාර්ගය ක්‍රමානුකූලව වැඩෙන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක කෙටියෙන් කිව්වට බෝධිපාක්ෂික ධර්ම 37ක් දේශනා කරලා තියෙනවා. ඒ බෝධිපාක්ෂික ධර්ම 37 සතර සතිපට්ඨාන ඉඳලම වැඩෙන්න ඕනේ ක්‍රමානුකූලව. ඉතින් මේ සියල්ලටම මුල තියෙන්න ඕන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒ සම්මාදිට්ඨිය තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඉතින් අපි කල්පනා කරලා බලමු මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා. මොකද මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයක් නැති කාලයේහි පවා කියන අබුද්ධෝත්පාද කාලයේහි පවා නුවණ තියෙන මිනිස්සුන්ට තියෙන සම්මාදිට්ඨියට. ඔය හැම කාලෙකම ඉන්නවනේ නුවණ තියෙන මිනිස්සු. දැන් සුමේධ තාපසයන් වහන්සේ මුලින්ම දන් දෙන්න හිතනකොට බුදුහාමුදුරුවෝ පහල වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ බුදුජන් වහන්සේ පහල වෙච්ච නැති කාලේට පවා නුවණ තියෙන මිනිස්සුන්ට සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක තමයි දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ. ඉතින් මේ කාලේ ඉන්න යම් කිසි පුද්ගලයෙකුට ওই දසවස්තුක සම්මාදිට්ඨියවත් නැත්තම් තාම මාර්ගයට එන්න හිතලත් නැහැ. ඉතින් දසවස්තුක සම්මාදිට්ඨිය ඉඳලා තමයි පටන් අරගෙන ප්‍රමාණිකෝලෝ චතුරාර්ය සත්‍ය කියන සම්මාදිට්ඨිය දෙන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම සලකලවලු මේ දසවස්තුක සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා. සම්මාදිට්ඨි කියලා කියන එක දසවස්තුක සම්මාදිට්ඨිය හැටියට විස්තර කරන්නේ අත්ති දින්නම්. අත්ති දින්නම් කියලා කියන්නේ මේ දෙන දේ දාණය කියලා දෙයක් තියෙන විශේෂ දෙයක්. ඒ දුන්නාම අපව ලැබෙනවා. දැන් සමහර වෙදෙනා දුන්නාම වියදම් වෙනවා විතරයි. ඒක හාවෝ ඒක ප්‍රතිපලයක් නැහැ. දානය කියලා දෙයක් තියෙනවා කියලා විශේෂයෙන් පිළිගන්න ඕනේ. අත්ති යිට්ටං කියලා කියන්නේ මහා යාගයේ විශේෂයක් තියෙනවා. මහා පූජාවල විශේෂ ශක්තියක් තියෙනවා කියන එක. දැන් සමහරු හිතනවා දැන් එක පහනක් පූජා කරත් එකයි මල් පහන් 100ක් 1000ක් පූජා කරත් එකයි කියන කට්ටියක්. ඒගොල්ලෝ මේ දෙවෙනි සම්මාදිට්ඨිය පිළිගන්නේ නැති අය. මොකද්ද මේ මහා පූජාවල විශේෂ විපාකයක් තියෙනවා කියලා. මොකද එක පහනක් දවස් 100ක පත්තු කරන්න තියෙන වෙහෙසට වඩා 500ක් එක දවසකදී පත්තු කරන්න වෙහෙස වෙන්න ඕන. විශේෂයෙන් සැකසෙන්න ඕනි, විශේෂයෙන් වියදම් කරන්න ඕනි. විශේෂ ආනිසංසයක් ඒකේ තියෙනවා. ඒ වගේ ඒ අත්ති ඉට්ටං කියන සම්මාදිටිය නැත්නම් සුමේද කියන තරුණයා ඒ දන් දෙන්නේ නැහැ. අත්ති හුතං කියලා කියන්නේ මේ ලෝකෙෙහි දෙන දාණය. මේ ලෝකේ කරන ක්‍රියාව නැත්නම් මේ ලෝකේ දෙන දාණය, මේ ආහුත සංඛ්‍යාත් දාණය පරලෝකයේදී අපිට ලැබෙනවා. ඊළඟ ලෝකයේදී අපිට ප්‍රතිඵල වශයෙන් ලැබෙනවා කියන එක. ඒකත් සම්මාදිටියට අයිති. දැන් අපිට යම් කිසි කෙනෙකුට දෙනකොට හිතනවා මේක මේ දුන්නම නෙමෙයි මේ පස්සේ කාලයක ලැබෙනවා කියලා. එහෙනම් යාට අත්ති හුතං කියන සම්මාදිටිය තියෙනවා. අත්ති සුකට දුක්ඛතාණං කම්මාණං ඵලං විපාකෝ කියලා කියන්නේ අපිට ලැබෙන සැප දුක් වලට කලින් කරපු කර්මඵල හේතු වෙනවා කියන එක. සමහරු හිතන්නේ කර්මඵලයක් නෙමෙයි මේක මේ උත්සාහ කරේ නැති හින්දා එහෙම නැත්තම් ඒ අහඹුලි සිදුවීමක් හැටියට විද්‍යාඥයෝ කියනා වගේ මේ පරමාණු වලින් හැදිලා මේ පරමාණු වලටම නැවත කැඩිලා යනවා විතරයි. කර්මයක් බලපාන්නේ නැහැ කියන එක. එහෙමනේ මේ දේශනා කරලා තියෙන්නේ අපිට ලැබෙන සැප දුක් වලට කලින් කරපු කර්ම හේතු වෙනවා කියන එක පිළිගන්න ඕන. අත්ති අයං ලෝකෝ කියලා කියන්නේ මේ ලෝකයේ වගේ තව ලෝක තියෙනවා. ඒ ලෝක වලින් ඉඳලා තමයි අපි ආවේ. මේ ලෝක වගේ හරි මේ ලෝකෙට වෙනස් හරි තව ලෝක ගොඩක් තියෙනවා. එහෙම ලෝකෙක ඉඳලා මිසක් අපි මේ අලුතෙන්ම හැදුණා නෙමෙයි කියන එක තමයි මේ අත්ති අයන් ලෝකෝ කියන්නේ. අත්ති පරෝ ලෝකෝ කියලා කියන්නේ අපි මැරුණාම එතනින් සියල්ල කෙලවර නැහැ. නැවත උපදිනවා. මේ වගේ හෝ මීට වෙනස් හෝ ලෝකයක ඉපදෙනවා කියන එක තමයි අත්ති පරෝ ලෝකෝ කියන්නේ. අනික් කාරණය තමයි අත්ති මාතා. අත්ති මාතා කියලා කියන්නේ මව යනුවෙන් විශේෂ පුද්ගලෙක් ඉන්නවා. අයියේ පුද්ගලයා ඇත්තට විශේෂයි. අනිත් පුද්ගලන්ටදී විශේෂයි. ඒක පිළිගන්න ඕනේ. ඒක පිළිගන්නේ නැති හින්දා ගොඩක් පව් සිද්ධ කරගන්නවා කියලා අපිට කියන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් එක උදාහරණයක් කියන්නම්. අත්ති මාතා කියන එකට අම්මා කියන පුද්ගලයාට අත්ති පිතා කියන්නේ ඊළඟ සම්මාදිට්ඨිය. අම්මා තාත්තා කියන මේ පුද්ගලව දෙන්නට කරන සුළු දේ මහත්ඵල මහානිසංස ලැබෙනවා. නරක දේ ඒ වගේම විශාල නරකක් නරක ප්‍රතිඵල දෙන්න හේතු වෙනවා. කොහොමද එහෙම වෙන්නේ? දැන් අම්මට උදව් කරොත් අනික් පුද්ගලෝ ලක්ෂයකට උදව් කරාට වැඩිය වටිනවා. තාත්තට උදව් කරා. අම්මා තාත්තට සැරකලොත් බැන්නොත් අනික් පුද්ගලෝ ලක්ෂයකට කෝටියකට බැන්නට වැඩිය පව් සිද්ධ වෙනවා. එහෙම මතක් වෙනවද අම්මලා තාත්තලා කතා කරනකොට? එහෙම මතක් වෙනවනම් ඒ සම්මාදිටිය තියෙනවා. කොහොමද ඒක ඔප්පු කරන්නේ? අපි හිතාගන්නේ කොහොමද? දැන් අපිට කියලා තියෙනවා දැන් අපි සාමාන්‍ය පුද්ගලයෙක් මැරුවොත් ස්ත්‍රසනෙක් මැරුවොත් අපිට ඊතරම් ලොකු ආනියක් කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ දහස්සරයක් 20000ක් 10000ක් වගේ මැරෙන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඒකේ තරම් ලොකු ප්‍රතිඵලයක් නෙමෙයි. මේ බුද්ධ ශාසනේ තිරසනෙක් මැරුවාම ලැබෙන එක මිනිහෙක් මැරුවත් ඊට වැඩිය දුක් විඳින්න වෙනවා කියලා කියනවා. ඊට වඩා සෝවාන් වහන්සේ නමක් මැරුවොත් ඊටත් වඩා දුක් විඳින්න. සකදාගාමි වහන්සේ නමක් මැරුවොත් ඊටත් වඩා දුක් විඳින්න වෙනවා. අනාගාමි වහන්සේ කෙනෙක් මැරුවොත් ඊටත් වඩා දුක් විඳින්න වෙනවා. ඒත් ආනන්තර වෙලා නැත තාම. රහතන් වහන්සේ කෙනෙක් බරව තම ආනන්තරී වෙන්නේ. ඒ වුණාට මේ එක විශේෂ පුද්ගලෙක් ඉන්නවා අම්මා කියලා. තව විශේෂ පුද්ගලෙක් ඉන්නවා තාත්තා කියලා. ඒ පුද්ගලව දෙන්නම් එක්කෙනෙක් මරුවොත් ඒ පුද්ගලව පුතක් ගැන වුණත් ආනන්තර වෙනවා. ඉතින් ඒ පුද්ගලව ආරයන් වහන්සේලා නම් ඉතින් කතා නොකර ඉන්න එක තමයි හොඳ නේද? ඒක ප්‍රතිඵලය. අන්න එක තමයි අත්ති මාතා කියන්නේ. අම්මා කියලා විශේෂ පුද්ගලෙක් ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා විශේෂ පුද්ගලෙක් ඉන්නවා කියන්නේ ඒ විශේෂ කාරණයක්. විශේෂ සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තියෙන පුද්ගලයෝ බොහෝ දරුණු කර්ම වලින් බේරෙනවා. අනික කරගන්න දේවල් නම් හිතාගන්නත් අමාරුයි. දැන් සඳහන් වෙනවා අපේ ග්‍රන්ථවල අශෝකමාලා කියන පින්වන්තිය සාල්‍ය කුමාරයාගේ බිරිඳ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ කාලයේදී තමන්ගේ අම්මට කියපු එක වචනයක් නිසා එතන ඉඳලා අඩු කුලේ පුදුනා කියලා. මොකද මල් පූජා කරන්න ගියාම මල් දෝණය කරන්නේ නැතුව පූජා කරන්න ගිය නිසා වසලියක් වගේ පූජා කරන්න හදන්නේ කියලා අම්මා අහලා තියෙනවා. ඉතින් අම්මට දීලා තියෙන උත්තරේ තමයි මම නෙමේ වසලි නුඹ කියන එක. ජීවිත ගිහිල්ලා. ඉතින් ඒ වචනෙට එදා ඉඳලා අඩු කුලී තමයි ඉපදිලා තියෙන්නේ. නමුත් අනික් අතින් බොහෝ පින් කරලා තියෙන ඉඳ රූප සම්පත්තිය ආදි වශයෙන් සෑම දේම ලැබීම් වශයෙන් තියෙනවා. නමුත් කුලය මාරු කරන්න ලේසි වෙන්නේ නැහැ නේද? මොකද අම්මට කියපු එක වචනේ ආත්ම දහස් ගණන් කෝටි ගණන් පළ දෙනවා. ඒ වගේ අත්තිමාකා අත්තිපිතා කියන්නේ දසසුක සම්මාදිට්ඨිය තවත් විශේෂ සම්මාදිට්ඨිය. අත්ති සත්තා ඕපපාතිකා. දැන් මේ අපේ විද්‍යාඥයෝ බොහොමයක් වෙහෙස වෙන්නේ ওই දේ හොයාගන්නනේ. මේ අම්මා තාත්තා නැතුව පහළ වෙන ඉබේ පහළ වෙන සත්‍යෝ කොටසක් ඉන්නවද? ප්‍රේතයෝ කියලා, භූතයෝ කියලා, දෙවියෝ කියලා, බ්‍රහ්මයෝ කියලා જાතියක් ඉන්නවද කියන එක හොයන්න හරියට වෙහෙස වෙනවා. ඒක නම් කතා කරනවා. නොඑක් ඡාය රූප ගන්නවා. බොහෝම වෙහෙස වෙනවා. නමුත් අපේ රටේ නම් ඉස්කෝලේට ගිහිල්ලවත් නැති ගැමියෙකුත් දන්නවා ප්‍රේතයෝ කියලා જાතියක් ඉන්නවා කියලා. යක්ෂයෝ කියලා જાතියක් ඉන්නවා කියලා. මේ ඕපවාදික සත්‍යෝ ඉන්නවා කියලා දන්නවා. ඒ බව දැන ගැනීමම එක සම්මාදිට්ඨියක්. අනික් කාරණය තමයි අත්ති ලෝකේ සමන බ්‍රාහ්මණා සමග්ගතා සම්මාපටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඥා සච්චිකත්වා භවෙදින්ති. මේ ලෝකේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඉන්නවා හොඳින් තමන්ව දමනය කරපු, හොඳින් පිළිපදපු ඒ පුද්ගලයා, ඒ උතුම් පුද්ගලයා ස්වකීය හැකියාවෙන සයං අභිඥා සච්චිකත්වා. සයං අභිඥා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සච්චිකත්වා කියලා කියන්නේ ස්වකීය ශක්තියෙන් මේ ලෝකයේ සහ අන්‍ය වූ ලෝකයන් දැනගෙන අන්‍යයන්ට දේශනා කරනවා. කවුරු ගැනද මේ සඳහන් කරන්නේ? බුදුරජාන් වහන්සේ. දසවස්තු සම්මාදිට්ඨිය නවතින්නේ දසවැනි වූ බුදුරජාන් වහන්සේ ගැන සඳහන් වෙන මේ ලෝකයේ බුද්ධ නම් වූ උත්තම පුද්ගලෙක් වැඩ ඉන්නවා. උන්වහන්සේ තමන්ගේ ශක්තියෙන් මනාවකට පිළිපදින තමන්ගේ ශක්තියෙන් මේ ලෝකයේ සහ අන්‍ය වූ ලෝකයන් සියලු ලෝකයන් දැනගෙන අන්‍යයන්ට දේශනා කරනවා කියන සම්මාදිට්ඨිය. අන්න එහෙම පුද්ගලයෙකුට තමයි බුදුවරයෙක්ගේ බණ ඇහින්නේ. ඇහුණාම තේරෙන්නේ. තේරිලා ප්‍රයෝජනයක් ලැබෙන්නේ. එහෙම නැත්තම් මේවත් හොඳයි තමයි. ඒ දැන් අපිට කරන්න තියෙන වැඩත් එක්ක බැලුවහම වෙලාවක් නැහැ කියලා හිතනවනම් එහෙම අවබෝධයක් ලැබිලා නැහැ. තේරිලා නැහැ. මොකද තේරෙනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ කියන විදිහට නම් හිසගිනි ගත්තාම කොහොමද නිවන්න උත්සාහ කරන්නේ? පසුවට කල් දානවද? එහෙම නැත්නම් බාගෙට කරලා නවත්තනවද? එහෙම නවත්තන්නේ නැහැ. හිසගිනි ගත්තාම නොපමාව නිවනවා. බාගෙට නිවල නවත්තන්නෙත් නැහැ. කෙලවරක් වෙනකම්ම නිවනවා. නමුත් හරියට අවබෝධ වුණොත් මේ බුද්ධාන් ශාසනේ ක්‍රියාකරන්න යෙදෙනවලු හිසගිනි ගත්ත පුද්ගලයෙක් හිසගිනි නිවන්නේ නැතුව නිවන් දකින්න උත්සාහ කරනවා කියලා හරියට අවබෝධ වුණා. අන්න ඒ ආකාරයේ අප්‍රමාදයක් ඇති වෙන්නේ නිවර්ග්‍ය අවබෝධයක් තියෙන පුද්ගලයෙකුට. එහෙම අවබෝධයක් නැත්තම් හැමදේම කල් දාලා ඉඳලා තවත් කල්ප ගණන් ඉස්සරහට යන්න පුළුවන්. බුද්ධ ශාසන දහස් ගණන් පහු කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒක තමයි සංසාරේ හැටි. ඒක ඉතින් කාගේවත් විශේෂ වැරද්දක් නෙමෙයි. සංසාර දෝෂය කියලා එකට කියන්නේ. අපිව ආශාව නිසා පාප කර්මයට ඇදලා ගන්නවා. එහෙම නැත්නම් බය නිසා ඇදලා ගන්නවා. එහෙම නැත්නම් ද්වේෂය නිසා ඇදලා ගන්නවා. සමහර කෙනෙක් හොඳින් ඉන්නකොට බොහොම හොඳයි. නමුත් කේන්ති ගියාම කරන දේ ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඉතින් ද්වේෂය නිසා පොවඩ කරගන්නවා. සමහරු ඉතින් නොදැනීම නිසාම, මෝහය නිසා ඒ දේවල් වලට යනවා. ඒ හින්දා සංසාරය බොහොම භයානකයි. අපි කොච්චර බණ ඇහුවත් අපිට මේ ආසාවක් හරි බයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි ඇති වුණ වෙලාවට, බලවත් වුණ වෙලාවට අපි කරන දේ මේ බණ අනුව නම් යෙදෙන්නේ නැහැ. එහෙම අවස්ථාවක් ඇති නොවෙන්න තමයි සිහිය පිහිටවන්න ඕනේ. එහෙම අවස්ථාවකින් මිදෙන්න තමයි ඥානය තියුණු කරගන්න ඕනේ. Tamante දැඩි කෙලස් එන්න කලින් නවත්ත ගන්න. ඒ හින්දා උත්සාහ කරන්න ඕන. කතමාච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා. කුමක්ද භික්ෂුවනි මේ මධ්‍යම ප්‍රතිපදාව තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්න ලද? චක්ඛූකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ ආර්ය වූ අෂ්ටාංගයකින් යුතු මාර්ගයයි. සීදිධං මොනෝදයත් සම්මා දිට්ඨි දැන් මේ සඳහන් කර දසවස්තු සම්මා දිට්ඨිය කියලා කියන්නේ එතන සඳහන් වන කෙලෙස් සහිත වූ කොටසට අයත් වූ සම්මා දිට්ඨිය මාර්ග සිත්වල හටගන්න සම්මා දිට්ඨියද කියනවා කෙලෙස් රහිත වූ ආර්ය වූ සම්මා දිට්ඨිය කියලා දැන් මේ වෙලාවේ පෙර පුහුණුවක් හැටියට භාවනා කරනකොට බණ අහනකොට යනාදී පුණ්‍ය කර්ම වල යෙදෙනකොට ඊදෙන සම්මා දිට්ඨිය කෙලෙස් සහිතව තමයි අපි යෙදෙන්නේ මොකද අපිට වෙන ආසාවල් තියෙනවා තණ්හාවල් තියෙනවා ඒ අනුව ඒ එක්ක තමයි අපි මේ සම්මා දිට්ඨිය ක්‍රියාත්මක කරන්නේ අනික් කාරණය තමයි මේ සම්මා දිට්ඨිය නාන ආරම්මණයි විවිධ අරමුණු සහිතයි නමුත් දැන් මේ සම්මා සංකප්පය කියන එක ගත්තාම දැන් මේ කේන්ති ගන්න හොඳ නැහැ එහෙම නැත්නම් හිංසා කරන්න හොඳ නැහැ එහෙම නැත්නම් කාමයන්ගෙන් වෙන් වෙන්න ඕනේ කියන එක විවිධ අරමුණු සහිතයි සම්මා වාචා කියන එකත් විවිධ අරමුණු සහිතයි ඒ කියන්නේ බොරු කියන්නේ එකෙන් වළකින වෙලාවට තියෙන චේතනාව නැත්නම් අරමුණ නෙමෙයි කේලම් කියමින් වළකින්න ඕන කියලා හිතනකොට තියෙන චේතනාව එහෙම නැත්නම් අරමුණ ඒ හින්ද කියන නානා ආරම්මන නානා අරමුණු තියෙනවා විවිධ අරමුණු තියෙනවා කියලා නමුත් මේ මාර්ගාංගයක් හැටියට මාර්ගසිතේ හටගන්න ආරෂ්ඨාංග මාර්ගයම මේ සෑම අංගයකම එකම අරමුණයි තියෙන්නේ එකම අරමුණයි තියෙන්නේ නිවන නම් වූ එකම අරමුණයි තියෙන්නේ ඒ හින්දා ඒක වෙනස් ඒක ආර්යයි අනාශ්‍රවයි යනාදි වශයෙන් සඳහන් කරනවා සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි අයං කෝසා භික්ඛවේ මජ්ක්‍ධිමා ප්‍රතිපදා මෙයයි භික්ෂූනි මධ්‍යමෝ ප්‍රතිපදාව තථාගතේන අභිසම්බුද්ධා තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද චක්ඛූ කරණි සති කරන්නා වූ ඥාන කරණි ඥාන නැති කරන්නා වූ උපසමාය කෙලෙස් සමනය කරන්නා වූ අභිඥාය ඥානයන් ලබා දෙන්නා වූ සම්බෝධාය බෝධිය සාක්ෂාත් කරන්නා වූ නිබ්බානාය සංවත්තේ නිවන පිණිස පවතිනා වූ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මෙයයි භික්ෂූනි දුක්ඛ ආර්ය සත්‍යය ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ජාතියත් දුකක් ඇයි මේ ජාතිය දුකක් කියලා කියන්නේ ඉපදීම දුකක් කියලා කියන්නේ ඉපදෙන තැන අපි දන්නේ අපිට ඕන තැන අපි ඉපදෙන්නේ නැහැ අපි අකමැති තැන්වලත් ඉපදෙනවා අනිත් කාරණේ තමයි ඉපදීම නිසා ඒ තැන්වල තියෙන සියලු දේට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දැන් අපි මුණෙක් වෙලා ඉපදුනොත් ඒ ඇඟ ඇතුළේ ඉන්න එපා දැන් මේ ඇඟ ඇතුළේ ඉන්නා වගේ ඒ ඇඟ සහිතව කණ්ඩෝනේ බොණ්ඩෝනේ ඉතින් දැන් අපි පොළවේ ගමන් කරනවා වගේ පිටියේ හරි කොහේ හරි එලිලා ඉන්න වෙන්නේ මූණෙක් වගේ වුණොත් එහෙම. ඉතින් කුරුල්ලෙක් වගේ වුණොත් එහෙම වෙනස් ඊට වඩා. ප්‍රියමනාප සතෙක් වුණොත් නම් හොඳයි ඉතින්. එහෙම නැත්නම් ප්‍රියමනාප දෙවියෙක් මිනිස්සෙක් වුණොත් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ හැම කාලෙම. ඒ හින්දා ජාතිය දුක. ඒ ඉපදීම නිසා පැනෙන ඊළඟ පේන කාරණය තමයි ජරාපි දුක්ඛා. වයසට යාම දුකක්. තරුණ කාලේ නම් තමන්ට තරම් ශක්තිය කාටවත් නැහැ කියලා හිතන තරමට තමන්ට තරම් හොඳට ඇස් පේන කෙනෙක් නැහැ කන් ඇහෙන කෙනෙක් නැහැ කියලා හිතෙනවා. නමුත් පස්සේ කාලෙක මෙතනින් අඩිය තියනවා කියලා තිබ්බහම වෙනදනකට තමයි තියන්නේ. ඒක තමයි ජරාව කියලා කියන්නේ. හැම පැහැපත් නැහැ. හැම රැලි වැටෙනවා. ඉතින් මෙය කාටවත් බේරෙන්න පුළුවන් දෙයක්ද? එහෙම බේරෙන්න බැරි දෙයක්. හරි අමාරුයි. බේරෙන අය සමහරු අධික පින් කළා පොඩි ආත්ම ගානකට බේරිච්චා ගැන සඳහන් වෙනවා මහා පදුම දෙවිය වගේ නමුත් එයින් හැමදාම බේරෙන්න බෑ ඒ ඉතාම පොඩි කාලයකට කලාතුරකින් ලැබෙන මහා පුණ්‍ය කර්මයකින් විතරයි ඉතාම චූටි කාලයක් බේරෙන්න පුළුවන් ඉතින් ඒ වගේ බේරෙන්න දිව්‍ය ලෝකියත් පුළුවන් නමුත් මනුස්ස ලෝකයට ආවහම ජරාව කියන එකෙන් බේරෙන්න බෑ වයසට යාමෙන් බේරෙන්න බෑ අපි කැමති වුණත් අකමැති වුණත් ඇස් පේන්නේ නැතුව යනවා එතකොට මේ කවුද කිනා කිනා අඳුර ගන්න බෑ මේ මොනවද කියලා අඳුරගන්න බෑ. ඉතින් එහෙම වුණාම Tamanට ඒ ඇඟෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා. නමුත් එතකොට පරක්කු වෙලී. ව්‍යාධිපි දුක්ඛ, ලෙඩ හැදීම දුක, මරණම්පි දුක්ඛං, මරණය දුක. මේ ලෝකේ තියෙන අධිකම වේදනාවල් වලින් මරණීය දුක ප්‍රධානතනක් ගන්නවා කියලා දේශනා කරලා තියෙනවා. අප්‍රියෙහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය වුණහා එක්කහු වීම නැත්තං එකට වාසය කිරීමට ලැබීම දුකක් පියෙහි විපයෝග දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙනවීම දුකක් යම් පිච්ඡන් නලභති තම්පි දුක්ඛං යමක් නොලැබෙනවද ඒ දුකයි. සංකිත්තේන පංචපාදනක්ඛන්ධා දුක්ඛා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛං. මෙයයි භික්ෂුනි දුක්ඛ ආර්ය සත්‍ය. සංක්ෂේපයෙන් කියනවා නම් පංච උපාදාන ස්කන්ධයම දුකයි. මොනවාද පංච උපාදාන ස්කන්ධය? මේ රූපය. රූප ස්කන්ධේ උපාදාන වශයෙන් ගැනීමේදී දැඩිව අල්ල ගැනීමේදී ඒක රූප උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. ඒක හොඳට පැහැදිලි වෙන්නේ මෙහෙමයි. දැන් අපිට දරුවෙක් ඉපදෙන්න ඉන්නවා. ඒ දරුවා සුදුද කළුද කියලා අපි දන්නේ නැහැ. ඒ දරුවගේ රූපයේ හැඩය අපි දන්නේ නැහැ. නමුත් ඉපදුනාට පස්සේ අපි දකිනවා මේ මගේ නැත්තම් අපේ දරුවා කියලා. ඊට පස්සේ අපි මේ රූපේ දිහා බලන් ඉඳලා අපි මේ රූපයට කැමති වෙනවා. කලින් දැනගෙන හිටියේ නැහැ මේ විදිහයි කියලා. කලින් වෙන වෙන දේවල් හිතේ තියන්නත් පුළුවන් මේ විදිහට මේ සුදු පාට රතු පාට වෙන්නේ නැති රන්වන් පාට වෙන්නේ නැති අනාදී වශයෙන් නමුත් ලැබෙන කෙනාට අන්තිමට කැමති වෙනවා. කැමතිලා ඒක වඩනවා. වඩලා උපාදාන කරගන්නවා කියන්නේ නැතුව බැරි තත්ත්වයටපත් වෙනවා. නැතුව බැරි තත්ත්වයටපත් වුනහම කියන රූප උපාදාන කරගත්තා කියලා. ඉතින් මේ බාහිර රූපයක්. ඒ කියන්නේ අපේ දරුවෙක් නැත්නම් අපේ අම්මා තාත්තා. අපි ඉපදුනට පස්සේ තමයි දන්නේ ටිකලට ගියාට පස්සේ මේ මගේ අම්මා කියලා. මේ මගේ තාත්තා කියලා. නමුත් අපි දැඩිව ඊට පස්සේ කල්ලා ගන්නවා. ඊට පස්සේ අපේ අම්මට මොනවත් කියනවට කැමති නැහැ. අපේ අම්මට දුකක් වෙනවට, කරදරයක් වෙනවට, අඬනවට කැමති නැහැ. යනාදී වශයෙන් අපි අම්මගේ සිනහව පිරිච්ච මූණ උපාදාන කරගන්නවා. ඒක ඒ විදිහටම තියෙන්න ඕන කියලා හිතනවා. අපිට බයිනවටත් කැමති නැහැ වෙන කෙනෙක් නිසා කේන්ති ගන්නවට අඬනවට කැමති නැහැ. අපි මේ රූප ස්වභාවයෙන් උපාදාන කරගන්නවා. අන්න ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. ඒ වගේම මේ මගේ අත, මේ මගේ කකුල යනාදී වශයෙන්, මේ මගේ ඇහැ, මේ මගේ හිසකෙස් යනාදී වශයෙන් උපාදාන කරගන්නවා. ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. මේ විදිහට අපි ලබලා තියෙන සැප දුක් කියන වේදනාව උපාදාන කරගන්නවා. ඒ වේදනාවට අන්‍යයන් නිග්‍රහ කරොත් ඒ පිළිබඳව අපි කේන්ති ගන්නවා. නුඹට තේරෙන්නේ නැහැ මට තියෙන දුක. මමයි දන්නේ මට තියෙන දුක කියලා. තමන්ගේ දුක පවා උපාදාන කරගන්නවා. තමන්ගේ සැප ගැන මොන කතාවද නේද? ඉතින් ඒ වගේ සංඥාව කියලා කියන්නේ තමන්ගේ දැනුම. එහෙම නැත්නම් තමන් එක්කව කරලා තියෙන තමන් ඉගෙනගෙන තියෙන දේවල් ශාස්ත්‍ර ශිල්ප ශාස්ත්‍ර දැනුම යනාදී වශයෙන්. ඉතින් තමන්ගේ දැනුම තියෙන විශේෂයෙන් දැනුම තියෙන පුද්ගලයන්ට සංඥාව හොඳටම උපාදාන වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ මතකය. සංඥාව උපාදාන කරගන්නේ කොහොමද? මේ දැනුම මගේ. මට විතරයි මේ දේවල් තේරෙන්නේ. ඒක ඉතින් ධර්මය දැනගත්තත් එහෙම හිතෙන්න පුළුවන්. මේක තේරෙන්නේ මට විතරයි. මගේ තමයි මේ දැනුම. මම තමයි මෙහෙම දන්න මිනිහෙකුට ඉන්නේ කියලා විද්‍යාඥය වගේ ඒ දැනුම උපාදාන කරගන්න පුළුවන්. මොකද තමන්ට සමාන කෙනෙක් හම්බෙන්නේ නැත්නම් එයා දැනුම උසස් කියලා සලකලා ඒ පිළිබඳ දැඩි ඇල්මක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් තමන් කරලා තියෙන පින්පව් දෙකම උපාදාන කරගන්න පුළුවන්. මම තමයි මෙහෙම පුණ්‍ය කර්මයක් කළේ. මේ පින මගේ. මම මෙහෙම දෙයක් කළා. යනාදී වශයෙන් මේ පින තදින් අල්ල ගන්නවා. එහෙම නැත්නම් මම මේ දේ කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ හිත උපාදාන කරගන්නවා. විඥාන උපාදාන ස්කන්ධය කියන්නේ ඒකයි. ඉතින් මේ ආකාරයට මේ පංචස්කන්ධය උපාදාන කරගැනීමෙන් දුකක් බවට පත් වෙනයි දුකට හේතු වෙනවා කියලා දේශනා කරනවා. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්ඡං. මෙයයි භික්ෂුනි දුක්ඛ සමුදය නම් වූ ආර සත්‍ය. යායන් තණ්හා පුනෝභවිකා. යම් මේ තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය ඇති කරන්නා වූ, නැවත ඉපදීමක් ඇති කරන්නා වූ නන්දි රාග සහගතා, විශේෂයෙන් ප්‍රමෝදයට පත්වීම නැත්තම් සතුටුවීම් සහිත ඇලීම් සහිත తත්‍ර తත්‍රාభినන්දනී ඒ තන ඇලෙන්නා වූ සයති ධං කාම තණ්හා. මොනවද කියනවනම් කාමයන්ට ඇලීම, කාම තණ්හා, භව තණ්හා කියලා කියන්නේ ඒ ජීවිතවලට ඇලීම. ඒ කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදෙනවා නම් සිටුවරයෙක්වත් වෙන්න ඕන. එහෙම තමයි හොඳ. එහෙම නැත්නම් රජ කෙනෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් මහ රණශූරයෙක් වෙන්න ඕන. සෙන්පතියෙක් වෙන්න ඕන යනාදී වශයෙන් ඒ භවය අල්ල ගන්න. එහෙම නැත්නම් දෙවියෙක් වෙන්න ඕන, බ්‍රහ්මයෙක් වෙන්න ඕන කියලා. නැත්නම් ඉසිවරයෙක් වෙන්න ඕන, ඉර්ධිදීන ඉසිවරයෙක් වෙන්න ඕන යනාදී වශයෙන් ඒක අල්ල ගන්න. ඒ භවයට ඇලුම් කිරීම තමයි භව තණ්හා කියලා. විභව තණ්හා කියලා කියන්නේ උච්ඡේදවාදයේ තියෙන පුද්ගලයාට තියෙන තණ්හාව. ඒ කියන්නේ අපි ඉපදුනේ මේ පරමාණු වලින්, අම්මා තාත්තගේ මේ මස්ලේ වලින්, දැන් මේ මරුණට පස්සේ මම පස්වලට දිය වෙලා යනා මිසක් නැවත උපදින්න නම් එපා කියලා ප්‍රාර්ථනා කිරීම තමයි විභව දන්නා කියලා කියන්නේ. ඉතින් එහෙම ප්‍රාර්ථනා කරපමණින් උපදින එක නවතින්නේ නැහැ. නිවන කියන්නේත් මේ ලෝකේ නැවත නූපදිනවට තමයි. ඒක තණ්හාවෙන් ලබා ගන්න පුළුවන් කියලා කොහොම සඳහනක් නැහැ. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධාරිය සච්ඡං. මෙයයි භික්ෂූනි දුක නැති තැන එහෙම නැත්නම් දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය. යෝ තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ සඳහන් කරපු ඒ තණ්හාවේ ඉතුරුවක් නැතිව නොඇලීම එහෙම නැත්නම් නිවීම ඡාගෝ දන් දීම පටිනිස්සග්ගෝ නැති භවෙ නැති සැනසීම සහිත මුත්‍ති නිදීම අනාලයෝ නොඇලීම ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනි පටිපදාරි සච්ඡං. මෙයි භික්ෂූනි දුක නැති කිරීමේ මාර්ගය නම් වූ ආර්ය සත්‍ය. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. යම් මේ ආර්ය වූ අෂ්ටාංග මාර්ගයක් තියෙනවා සීලෙදාන් සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි. භික්ෂුනි මෙයයි දුක්ඛාර සත්‍ය. නම් වූ පෙර අසා නැති ධර්මය පිළිබඳ චක්ඛුං උදපාදි ඇස ඇති වුණා. ඥානං උදපාදි ඥානෙ ඇති වුණා. පඤ්ඤා උදපාදි පඤ්ඤාව ඇති වුණා. විද්‍යා උදපාදි විද්‍යාව ඇති වුණා. ආලෝකෝ උදපාදි ආලෝකේ ඇති වුණා. මොකද මේ චක්කුන් උදපාදි කියලා කියන්නේ. ඒ දුක්ඛාර සත්‍ය කියන ඒ ආර සත්‍ය දකින්න කෙනෙකුට මේ මස් ඇහෙන් බෑ. මේ මස් වලින් හැදිලා තියෙන ඇහෙන් ඒ දකින්න බෑ. මේ දුක අවබෝධ කරගන්න ඕනේ විශේෂ ඇහැකින්, විදර්ශනා ඇහැකින්. අන්නේ ඇහැට තමයි මේ චක්කු කියලා මෙතන සඳහන් කරන්නේ. ඥානං කියලා කියන්නේ ස්පර්ශ කිරීම වශයෙන් එහෙම නැත්නම් හඳුනා ගැනීම වශයෙන් ඇතිවන ප්‍රතිපලය තමයි ඥානය කියලා කියන්නේ. පඤ්ඤා කියලා කියන්නේ විශේෂයෙන් අවබෝධ කිරීම කියන එකයි. විශේෂයෙන් අවබෝධ කිරීම තමයි පඤ්ඤා කියලා කියන්නේ. විචා කියලා කියන්නේ නිර්වශේෂයෙන් අවබෝධ කිරීම. ඉතුරු නොකොට අවබෝධ කිරීම තමයි විචා කියන්නේ. ඉතුරු නොකොට අවබෝධ කිරීම නම් වෘත්ති නිසා විද්‍යාව උත්පදිනවා. අඳුර නැති කිරීම අඳුර නැති වෙලා එළිය පැතිරීම අර්ථයෙන් ආලෝක උදපාදිය. කියන්නේ අපි ඉන්නවා නම් අඳුරු තියෙන කාමරය, ඒ කාමරයේ නොයෙක් වර්ණයන්ගෙන් යුක්ත වූ නොයෙක් හැඩයන්ගෙන් යුක්ත වූ භාණ්ඩයන් තියෙනවා නම් අපිට ඒ කිසි දෙයක් පේන්නේ නැහැ. මොකද අඳුර තියෙන නිසා. ඒ වගේ මේ මෝහ නැමැති අඳුර අපි ගාව තියෙනවා. ඒ හින්දා අපි නිවන කියන දෙයක් දකින්නෙත් නැහැ. දුක කියලා දෙයක් දකින්නෙත් නැහැ. අඳුරු කාමරයක ඉඳද්දි කිසි දෙයක් පේන්නේ නැති වුණාට මනා ආලෝකයක් හොඳ ආලෝකයක් එතනට ලැබුණොත් ඒ ස්ථානයේ තියෙන බොහෝ දේවල් වල වර්ණය සහ හැඩය අපිට බොහොම පැහැදිලිව දැනගන්න ලැබෙනවා, දකින්න ලැබෙනවා. ඒ දකින්න ලැබීමෙන් අපිට ඥානයක් පුදිනවා. බලන්න මේ මා ගාවම මේ මා ළඟම මේ තරම් දේවල් තිබ්බා මම කලින් දැනගෙන හිටියේ නැහැ. දැක්කේ නැහැ මේ තරම් ලස්සන දේවල් තිබ්බා. සමහරලාට මේ තරම් භයානක දේවල් තිබ්බා. මේ තරම් දරුණු සතෙක් මෙතන හිටියා. මම ඒත් දැක්කේ නැහැ මේ අඳුර නිසා. යනාදී වශයෙන් අපිට තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වගේ මේ විශේෂ ආලෝකයක් පහළ වෙනවා. දැන් පුද්ගලෙක් ඉන්නවා. ඒ පුද්ගලයා මේ සමාජයේ ඉන්න රටාවටම ජීවත් වෙනවා. ඉතින් මේ දුකක් කියලා දෙයක් දන්නේ නැහැ. ඒ තියෙන දුකත් මං හිතන්නේ සාමාන්‍ය ලැබෙන එකක් කියලා හිතාගෙන ඉන්නවා මිසක් මේක දුකක් මේක නිදෙන්න පුළුවන් කියලා දෙයක් තේරුමක් නැහැ. නමුත් මේ විශේෂ ආලෝකයක් පහළ වෙනවා. ඔහුට ඒ ආලෝකයෙන් දැනගන්න ලැබෙනවා මේ තියෙන ප්‍රමාණය දුකයි. මේ දුක නිදෙන්න පුළුවන් එකක්. මේ දුකට හේතුවක් තියෙනවා. මේ දුකෙන් මිදීමක් තියෙනවා. ඒ මිදෙන්න මාර්ගයක් තියෙනවා කියලා මේ තමන් වටේ තිබිච්ච අඳුරෙන් වැහිලා තිබිච්ච දෙයක් ඔහුට පේන්න පටන් ගන්නවා විශේෂ හැක්. ඒ විශේෂ ආලෝකයෙන් තමයි ඇහැ පේන්න පටන් ගන්න. ඉතින් මේ විදිහට අපි හිතනවා නිවන කියලා දෙයක් බොහෝ දුර ඈතක තියෙනවා කියලා. නමුත් බුදුරජාන් වහන්සේ නිවන කියන එකයි සංසාරය කියන එකයි පනවන්නේ උද්දම් පාදතල අදෝකේශ මත්තක තත පරියන්තං කියලා කියන්නේ පාදතලයෙන් උඩ කෙස් වලින් පල්ලෙහා හැමෙන් වැටෙච්ච කොටසේ තමයි නිවන තියෙන්නේ. සංසාරේ තියෙන්නේ ඔක ඇතුළේම තමයි. නිවන තියෙන්නේ මේක ඇතුළේමයි. නිවන අන්තිමට දැන් අපි කියනවා මම මේ දුකෙන් මිදෙන්න ඕනේ කියලා මේ මම පැවිදි වෙන්න ඕනේ කියලා ඉතින් තියෙන ඉන්න ඥාතීන් අතහැරලා වස්තු අතහැරලා දිහි බන්ධන අතහැරලා පැවිදි වෙනවා. පැවිදිලා හිතනවා නෑ මේ ගමේ කිට්ටු ඉඳලා හරියන්නේ නැහැ නගරේ ඉඳලා හරියන්නේ නැහැ මම ආරණ්‍ය ගත වෙන්න ඕනේ. ගිහිල්ලා ඉතින් ආරණ්‍ය ගත වෙන ඉතින් ආරණ්‍ය ගතලා ගම කිට්ටු ඉඳලත් මිනිස්සුන්ගෙන් කරදරයි. ඒ හින්දා හිතනවා නෑ ඈත කුටි වලට ගිහිල්ලා භාවනා කරන්න ඕනේ කියලා. ඉතින් එහෙම එහෙම භාවනා කරලා අන්තිමට ගිහම කොහෙද හොයාගන්නේ? තමන් ගාවමයි. ඉතින් ශක්තිය තිබ්බනම් මේ නගරය තුලත් ඒ ලබන්න හැකියාව තියෙනවා. එහෙම තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා අවබෝධ කරගන්න නිවන තියෙන්නේ තමන් ගාවමයි. නිවන අනුන් ගාව නෙමෙයි තියෙන්නේ. තමන්ගේ නිවන අනුන් හදලා දෙන්න ඕනේ කියලා හිතන ස්වභාවයක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. මොකද මට කේන්ති යන්නේ අනික් අය වැරදි වැඩ කරන නිසා. එහෙමයි සාමාන්‍යයෙන් කෙනෙක් කියන්නේ. එහෙම නෙමෙයි. අනික් අය වැරදි වැඩ කරත් හරි වැඩ කරත් කේන්ති ගන්නක හෝ නැති එක තමන් තුල තියෙන වගකීමක්. තමන්ගේ තමා පාලනය තියෙන ඉඳ තමන්ගේ නිවීම තමන් සතුයි. අනුන් සතු නෑ. ඒක අවබෝධ කරගන්න කාලයක් ගත වෙනවා. ඊට පස්සේ තමයි තමන් තනියෙන් මේ ගමන යන්න පුරුදු වෙන්න පටන් ගන්න. නැත්තම් හිතනවා මේ මට මේ මේව කරගන්න බැරි මට මේ අනුන්ගේ වැඩ තියෙනවා. මට මේ මගේ වැඩක් තියෙනවා. මට මේ තව මේ එක එක දේවල් තියෙන නිසා මේ මට කරගන්න විදිහක් නෑ කියලා මේ සියලුම දේවල් පිටතට පවරනවා වගකීම. නැත්තම් වැරද්ද. එහෙම පවරගෙන හිටියාම ඉතින් සාමාන්‍ය කෙනෙක් වගේ මැරලා යනවා මිසක් නිදෙන්න වෙන්නේ නෑ. තමන් දැනගන්න ඕනේ ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. රහත් උනත් මේ සීතල හුලං හමනවා, උෂ්ණ හුලං හමනවා, රෝග හැදෙනවා, මිනිස්සු බනිනවා, හොඳ ආහාර දෙනවා, නරක ආහාර දෙනවා, ಗುಣ කියනවා, නිඳා කරනවා, යන ආදි වශයෙන් මధుරයක් දෂ්ට කරන එකවත් වෙනස් වෙනවා කියලා නම් හිතන්න අමාරුයි. මේ අවුව වැස්ස හුලං සර්පයන්ගේ දෂ්ට කිරීම ආදී සියලු දේටම මුහුණ දෙන්නවා රහත් උනත්. නමුත් වෙනස මොකද්ද? රහතන් වහන්සේ කම්පා වෙන්නේ නැහැ, අපි කම්පා වෙනවා වගේ. පෙරදී රහත් වෙන කලින් කෙනෙක් කම්පා වුණා නම් සැලුණා නම් ඒ සැලීම රහතන් වහන්සේට නැහැ. නමුත් රහතන් වහන්සේගේ වටපිටාව වෙනස් වෙලා තියෙනවද? වටපිටාව වෙනස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේගේ සිත පමණයි වෙනස් වෙන්නේ. ඉතින් මේ සිත වෙනස් කර ගැනීම තනියෙන් උත්සාහ කරන්න ඕන. නෛර උත්සාහ කරගෙන ගියහම තමයි ඒ තැනට යන්න ලැබෙන්නේ. තමන් මේ භාරදූර කාර්යය තමන් අතට ගන්න ඕන. තමන්ගේ අඩුපාඩුවක් හැටියට දකින්න ඕනේ මේ නොලැබීමට. අන්න ඒ දවසේ ඉඳලා නිවනට යන්න පටන් ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය කියලා. පෙර නොයසූ විරු ධර්මය පිළිබඳ ඇස ඇති වුණා, ඥානෙ ඇති වුණා, ප්‍රඥාව ඇති වුණා, විද්‍යාව ඇති වුණා, ආලෝකය ඇති වුණා කියලා. මේ දුක්ඛාර සත්‍ය පිළිසිඳ දත යුතුයි. ආත්පසින් සම්පූර්ණයෙන්ම දැනගත යුතුයි. යනාදී වශයෙන් කාර්යයක් කරන්න තියෙනවා. මේක දැනගන්නදී ඕනේ. මේ දුක්ඛ කියන එක අවබෝධ කරන්න ඕනේ කියලා ඥානයක් පහළ වෙනවා. එහෙම නැත්නම් ඇහැක් පහළ වෙනවා කියලා මේ පස් ආකාරයකට දේශනා කරලා තියෙන්නේ. ඇසක් ඇති වුණා, ඥානය ඇති වුණා, ප්‍රඥාව ඇති වුණා, විද්‍යාව ඇති වුණා, ආලෝකය ඇති වුණා කියන ඒ ක්‍රම පහෙන්ම තේරෙනවලු මේ දුක්ඛ ආර්ය සත්‍ය හොඳින් දැනගන්න ඕනේ. පරිඤ්ඤයන්ති. ඊට පස්සේ ඥානයක් පහළ වෙනවා. මේ දුක්ඛ ආර්ය සත්‍ය දැනගත්තා. පරිඤ්ඤාතන්ති යන ආදි වශයෙන්. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන එක මෙයයි දුක්ඛ සමුදය. යම් ඒ තණ්හාවක් තියෙනවා නම් පුනර්භවය ඇති කරන්නා වූ ඒ තන සතුට වීම සහිතව ඇලෙන්නා වූ ඒ තන සතුට වන්නා වූ තණ්හාවක් තියෙනවා නම් මෙයයි මේ සියලු දුකට මුල. එහෙම නැත්නම් හේතු යන දිවශයෙන් ඇහැක් ඇති වුණා, ඥානයක් ඇති වුණා, ප්‍රඥාවක් ඇති වුණා යන දිවශයෙන් පෙර නොයසුරු ඥානයක් පහළ වෙනවා. ඊට පස්සේ මේ දුක්ඛ සමුදය කියන ආර්ය සත්‍ය ප්‍රහාතව්‍යයි, නැති කළ යුතුයි. දැන් දුක නැති කරන්න කියලා කියන්නේ දුක දැනගත යුතුයි, දුකට හේතුව නැති කළ යුතුයි කියලා වෙනම අවබෝධයක් පෙර නොයසුරු ධර්මයක් උන්වහන්සේට පහළ වෙනවා. ඉන් පස්සේ උන්වහන්සේට පහළ වෙනවා දුක්ඛ සමුදය නම් වූ යම් දෙයක් තිබුණා නම් ආර්ය සත්‍යයක් තිබුණා නම් එය ප්‍රහීන කළා. මේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී අවබෝධ කරගත්ත ආකාරය තමයි මේ දේශනා කරන්නේ. පෙර යම ඇති වුණේ පුබ්බේ නිවාසානුස්සති ඥානය, මධ්‍යම යමෙහි දිබ්බ චක්කු ඥානය, අලුයම තමයි මේ සත්‍යයන් පිළිබඳ වැටහෙන්න පටන් ගන්න. ඉන්පසුව දුක්ඛ නිරෝධ ආර සත්‍ය පිළිබඳව වැටහෙනවා. දුක්ඛ නිරෝධ කියලා මේ දුක නැති තැනක්, එහෙම නැත්නම් නිවනක් කියලා දෙයක් තියෙනවා. යනාදී වශයෙන් විශේෂයක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ ආර සත්‍ය, එහෙම නැත්නම් දුක්ඛ නිරෝධ ආර සත්‍ය සච්චිකාතබ්බ කියන්නේ සාක්ෂාත් කළ යුතුයි, ලබා ගත යුතුයි, සාර්ථක කරගත යුතුයි, තමන් සතු කරගත යුතුයි යනාදී වශයෙන් විවිධ වචන වලින් වර්ණ දක්වන්න පුළුවන්. ඒ දේ කළ යුතුයි යන ඥානය පහළ වෙනවා. ඉන්පසු උන්වහන්සේට පහළ වෙනවා ඒ දේ ලබා ගත්තා යනාදී. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන ආර්ය සත්‍ය තියෙන බව මෙයයි ඒ ආර්ය මාර්ගය කියන එක වැටහෙනවා. ඒ ඇහැ ලැබෙනවා. ඒ චක්කු උපදිනවා. ඒ මාර්ගය වැළිය යුතුයි. ඒ මාර්ගය පිළිබඳව කරන්න ඕන දේ අවබෝධ කරන්න නෙමෙයි තියෙන්නේ. ප්‍රහාණය කරන්න නෙමෙයි තියෙන්නේ. සාක්ෂාත් කරන්න නෙමෙයි තියෙන්නේ. ඒ මාර්ගය වඩන්න ඕන කියලා විශේෂ ඥානයක් උපදිනවා. ඉන්පසුව අවබෝධ වෙනවා ඒ මාර්ගය වැඩුණා. එහෙම නැත්නම් භාවිතන්ති කියලා කියන්නේ භාවිතා කරන ලද කියන එකයි. යාවකී වංච මේ භික්ඛවේ ඉමේසු චතුසු ආර්ය සත්‍යේසු ඒවන්ති පරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දස්සනං නවසු සුද්ධං අහෝසි. යම්තා භික්ෂූනි මේ චතර ආර්ය සත්‍ය මේ තුන් ආකාරයකින් අවබෝධ කරගත යුතු මේ චතුරාර්ය සත්‍ය ද්වාදසාකාරං කියලා කියන්නේ දොළොස් ආකාරයක් කියන එක. මොකද දුක්ඛාර සත්‍යයට දුක්ඛාර සත්‍යයක් කියලා දෙයක් තියෙනවා. ඒ අවබෝධ කරගත යුතුයි. අවබෝධ කරගත්තා කියන කාරණා තුන සම්බන්ධයෙන් දුක්ඛාර සත්‍ය අවබෝධ කරගන්නවා. ඊට පස්සේ දුක්ඛ සමුදය කියන එකත්, දුක්ඛ සමුදය කියලා දෙයක් තියෙනවා. ඒ සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළා කියන තුන් ආකාරයට වැටහෙනවා. මේ විදිහට නිරෝධ කියන නිවීම කියන දුක්ඛ නිරෝධාර සත්‍යය නිවන කියලා දෙයක් තියෙනවා. ඒ නිවීම, එහෙම නැත්නම් ඒ නිවන සාක්ෂාත් කරගත යුතුයි. ඒ නිවන සාක්ෂාත් කරගත්තා යන කාරණා තුන් අවිධියට වැටහෙන්න ඕනේ තුන්වෙනි ආර සත්‍ය. හතරවෙනි ආර සත්‍ය මාර්ගය කියලා දෙයක් තියෙනවා, මධ්‍යම ප්‍රතිපදාවක් තියෙනවා. ඒ මාර්ගය වැළිය යුතුයි කියන දෙවෙනි ආකාරයත්, වඩන ලද ඒ වඩන අවසානයි කියන කාරණේ අවබෝධ කරගත්ත කියන කාරණේ බැලුවම කාරණා වශයෙන් 12ක් තියෙනවා. ආර සත්‍ය හතරයි, එකක් තුන් ආකාරයකින් වැටෙනවා යන අදි වශයෙන් 12 ආකාරයක් කියන එක තමයි. ඒවන් තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥානදස්සනං වශයෙන් දේශනා කළා කියන්නේ. යම්තා බුදුරජාන් වහන්සේට මේ 12 ආකාරයෙන් වැටෙනකන් දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ, නියවතාවහාම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබම්මකේ සස්සමන බ්‍රාහ්මණය පජාය සදේ මනුස්සාය, දෙවියන් මනුස්සයන් සහිත පජාවේ, අනුත්තරන් සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති පච්චඥාසින්. අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කරා යන්න ප්‍රකාශ කළේ නැහැල්ලු මේ දොළොස් ආකාරයෙන් වැටහෙනකං කියන ඒ පාටේ තේරුම. නමුත් යම් වෙලාවක මේ චතුරාර්ය සත්‍ය තුන් ආකාරයකින් නම් වූ දොළොස් ආකාරයකින් අවබෝධ කළාද, අන්න ඒ වෙලාවේ තමයි දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත ලෝකයේ, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත, දෙවියන් මනුස්සයන් සහිත ප්‍රජාවේ අනුත්තර වූ සම්මා සම්බෝධිය ලැබුණා කියලා සාක්ෂාත් කරගත්තා කියලා ප්‍රකාශය කරන්නේ. අවබෝධ කරගන්න ඕන කාරණේ තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය කියලා කියන්නේ. මේ බුදුදහමේ තියෙන ගැඹුරුම සූත්‍ර දේශනාව, ඉතා දුෂ්කරයි කෙටි කාලයකින් විස්තර කරන්න. මම හිතන්නේ දවසකින්වත් පුළුවන් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ තරම්ම සියලු බුදුදහම කැටි වෙච්ච සූත්‍ර දේශනාවක්. යතෝච කෝ මේ භික්ඛවේ ඉමේසු චතුසු ආර්ය සත්‍යේසු. යම් කාලයක, යම් වෙලාවක භික්ෂුනි මේ සතර ආර්ය සත්‍ය ඒවං ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං, ඒ ආකාරයට තුන් ආකාරයකින් අවබෝධ කරගත යුතු දොළොස් ආකාරයක් වූ යථාභූතං ඥානදස්සනං සුවිසුද්ධං අවෝසි. ඇත්ත ඇත්සටින් අවබෝධ කරගැනීම නම් වූ ඥානදස්සනය නම් වූ විශේෂ ඥානේ ඥානදර්ශනය සුවිසුද්ධං අහෝසි කියලා කියන්නේ මනාකොට පැහැදිලි වුණාට පස්සේ. අතාහම් භික්කවේ, එවිට භික්ෂූනි, සදේවකේ ලෝකේ, දෙවියන් සහිත ලෝකේ, සමාරකේ සබහ්මකේ, මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත, සස්සමන බ්‍රාහ්මණියා පජාය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව සහිත, සදේව මනුස්සාය, දෙවියන් සහිත ලෝකේහි, අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති. අනුත්තර වූ, කිසිම කාරණයකට දෙවෙනි නො වූ, අනුත්තර වූ. අනුත්තර කියන්නේ උත්තර දෙයක් නෑ, උතුම් දෙයක් නෑ, වෙන දෙයක් නෑ, මෙය තමයි උතුම්. එහෙනම් එය අනුත්තරයි. අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති. සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත, ලබා ගත්තා කියලා පච්චඤ්ඤාසින් ප්‍රකාශ කළා. ඥානංච පනමේ දසනං උදපාදි. මේ දර්ශනය පිළිබඳ ඥානය ඇති වුණා. අකුප්පාමේ විමුක්ති. මේ විමුක්තිය, මේ ලැබුණු මිදීම නැවත වෙනස් වෙන්නේ නැහැ, සිලවෙන්නේ නැහැ. ආයමන්ති මාජාති. මෙයයි අවසාන ඉපදීම. නත්තිදානි පුනබ්භවෝ. නැවත පුනර්භවයක් වශයෙන් නැවත භවයක් ඇති වෙන්නේ නැහැ. යනුවෙන් ඉදම වූච භගවා යනුවෙන් භාගතුන් වහන්සේ දේශනා කළසේ. අත්තමනා පංචවග්ගියා භික්ඛු සතුටු වූයේ පස්වග භික්ෂූන් භගවතෝ භාස්තං අභිනන්දුන්ති. භාගතුන් වහන්සේගේ ප්‍රකාශය සතුටින් පිළිගත්තා. ඉමස්මින්ච පන වෙය්‍යාකරණස්මින් භඤ්ඤමානේ. මේ ධර්ම දේශනාව, මේ ව්‍යාකරණය දේශනා කරන සමෙහි ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි. මේ කුණ්ඩඤ්ඤ ස්ථූරයන් නම් ඌවේ පස්වග මහණුන්ගේ ප්‍රධාන භික්ෂුවට. විරජං වීතමලං. විරජං කියලා කියන්නේ කෙලෙස් රජස් නැති, කෙලෙස් දූවිලි නැතන් කුණු නැති. වීතමලං කෙලෙස් නම් වූ මල නැති. ධම්මචක්කුම් උදපාදි. දහම් ඇස පහළ වුණා. ඒ කියන්නේ සෝතාපට්ටි ඵලයට පත් වුණා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් කිසි හේතුවක් තියෙනවා නම් ඒ හේතුව නැති වෙනවා. එහෙනම් ඥානේ පහළ වුණා. පවති තේච්ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්ද මනුස්සාවේසු. භාගතුන් වහන්සේ මේ ධර්මචක්‍රය පැවැත්වුවාම භූමාට දෙවියෝ ഘോഷා කළා. ඒකං භගවතා බාරාණසියං ඉසිපතනේ. ඒ භාගතුන් වහන්සේ බරණසි ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවතිතං. අනුත්තර වූ ධර්මචක්‍රය පැවැත්වුවා. අප්පටිවත්යං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින් තේ. ප්‍රතිප්‍රවාතනේ කරන්න නොහැකි ආකාරයේහි ධර්මචක්‍රයක්. මේ පවත්වපු ධර්මචක්‍රය කිසිම දෙවියෙකුට, මාරයෙකුට, බ්‍රහ්මයෙකුට, කිසිම කෙනෙකුට කියන්න බෑ. මේ දුක ආර සත්‍යක් නෙමෙයි. දුක්ඛාර සත්‍ය නම් වූ දෙයක් නෑ මේ ලෝකේ. එහෙම දෙයක් නැහැ. නැත්තම් දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ මේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා යනුවෙන් සඳහන් කරපු දේ නෙමෙයි, වෙන එකක්. යනාදී වශයෙන් ප්‍රතිප්‍රවාහණය කරන්න, වෙනස් කරන්න හෝ නැවත අහෝසි කරන්න හෝ මේ දෙවියෙකුටවත්, මාරයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මේ දෙවිවරුන්ගේ කිසිම කෙනෙකුට කරන්න බැරි විදිහට මේ බ්‍රහ්ම චක්‍රය පැවැත්වුවා කියලා භූමාට දෙවියෝ ഘോഷා කළා. බුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම් මහරජකා දේවා සද්ද මනුස්සාවේස. භූමාට දෙවියෝ, ඒ කියන්නේ භූමිය ආශ්‍රිත පර්වත, ගංගා, වෘක්ෂ, තටාක, සාගර ඒ භූමි ආශ්‍රිත දෙවියෝ තමයි භූමාට දෙවියෝ කියලා කියන්නේ. ඒ භූමි ආශ්‍රිත දෙවියන්ගේ සද්දය අහලා චතුම් මහරජික දෙවියෝ කියලා කියන මනුස්ස ලෝකයේ ඉහළින් තියෙන පළවෙනි දිව්‍ය ලෝකය. චතුම් මහරජික දෙවියෝ මේ විදිහට ഘോഷා කරහලු ප්‍රීති ഘോഷාව. ඒතම් භගවතා බාරාණසියං විසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පටිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා තේනචිවා ලෝකස්මින් තේ. නැවත ඒ ආකාරයටම චතුම් මහරජික දෙවියෝද ප්‍රීති ഘോഷා කරා. චතුම් මහරජිකානන් දේවානං සද්දං සුත්තා තාවතින්සා දේවා යනුවෙන් චතුම් මහරජික දෙවියන්ගේ ශබ්දය අහලා තවුත්සා විසි දෙවියෝ ශක්‍ර දෙවියෝ ඉන දිව්‍ය ලෝකේ තවුත්සා දිව්‍ය ලෝකේ දෙවියෝ ප්‍රීති ഘോഷා කරා. ඉන්පසු යාම ලෝකයේ ඉන්න දෙවියෝ සුයාම කියන රජුළු යටතේ ඉන්න යාම දෙවියෝ ප්‍රීති ഘോഷා කළා. ඉන්පසු තුසිතේ ඉන්න සන්තුසිත දිව්‍ය රාජයා ඇතුළු තුසිත වාසි දෙවියෝ ප්‍රීති ഘോഷා කළා. ඊට උඩින් ඉන්නේ නිර්මාණ රති සුනිර්මිත දෙවියෝ සහිත නිර්මාණ රති දෙවියෝ සුනිර්මිත දිව්‍ය රජුරංගේ යටතේ ඉන්න නිර්මාණ රති දෙවියෝ මේ ප්‍රීති ഘോഷා කරනවා. ඒ සද්දය අහලා පරිනිම්මිත වසවර්තී වාසය කරන පරිනිම්මිත වසවර්ත දිවිලෝකේ වාසය කරන්නා වූ දෙවියෝ ප්‍රීති ഘോഷා කරනවා. මේ ආකාරයට ඒ දිවිලෝක 6ට මේ ආරංචිය එක ක්ෂණයකින් පැතිරෙනවා. ඊට උඩින් තියෙන්නේ එක්තරා මට්ටමක බ්‍රහ්ම ලෝක තුනක්. එක තලයක බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. හින්දු ආදාන මහා බ්‍රහ්මයා ඉන්න ලෝකයයි බ්‍රහ්ම පුරෝහිත කියන ලෝකයයි බ්‍රහ්ම පාරිසද්ද කියන ලෝකයයි. පරිනිම්මිත වසවර්ත වාසි දෙවියන්ගේ සද්දය අහලා මේ බ්‍රහ්ම පාරිසද්ද කියන ලෝකයේ ඉන බ්‍රහ්මිය ප්‍රීති ഘോഷා කරනවා. ඒ සද්දය අහලා බ්‍රහ්ම පුරෝහිතය කියන බ්‍රහ්ම ලෝකයේ ඉන බ්‍රහ්මිය ප්‍රීති ഘോഷා කරනවා. ඒ සද්දය අහලා මහා බ්‍රහ්ම කියන ලෝකයේ ඉන බ්‍රහ්මිය ප්‍රීති ഘോഷා කරනවා. මේ බ්‍රහ්මතල තුනේ වෙනස තමයි මේ මනුස්ස ලෝකේ හරි දිව්‍ය ලෝකේදී හරි ධාන වඩලා ප්‍රථම ධානය වඩලා පංච වසීතාවය නම් වූ ක්‍රම පහින්ම පුරුදු පුහුණු කරත් ධානය ආවර්ජන සමාපජ්ජන අදිඨාන උත්ථාන පච්චවෙක්ඛනා කියලා ක්‍රම පහක් තියෙන ධානයක් පුරුදු පුහුණු කරන්න. ඒ ක්‍රම පහින්ම පුරුදු පුහුණු කරපු පුද්ගලයෝ ඉපදෙන්නේ මහා බ්‍රහ්මයේ කියන ලෝකේ. ඒ තුනම ප්‍රථම ධාන භූමි කියලා කියන්නේ. නමුත් මධ්‍යම ලෙස ඒ ප්‍රථම ඥානය පුරුදු පුහුණු වුණොත් බ්‍රහ්ම පුරෝහිතය උපදීනවා. අල්ප ලෙස පුරුදු පුහුණු වුණොත් බ්‍රහ්ම පාරිසද්දේ උපදීනවා. එන මේ ආකාරය තමයි එතන වෙනස තියෙන්නේ. ඉතින් මේ ලෝක තුනේ බ්‍රහ්මිය මේ ප්‍රීති ഘോഷාව කරනවා. කොහොමද මේ භාගතුන් වහන්සේ බර්ණසී සිපතන මිගදායේ අනුත්තර වූ ධර්ම චක්‍රය පැවැත්වුව ප්‍රතිප්‍රවර්තනය කරන්න බැහැ ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මේ වාසය කරන කිසි කෙනෙකුට ප්‍රතිප්‍රවර්තනය කරන්න බෑ කියලා. ඉන්පසුව දෙවන ඥාන භූමිය කියලා නැවත බ්‍රහ්ම ලෝක තුනක් තියෙනවා. එක කලයක. මනුස්ස ලෝකෙ ඉඳලා දුරගත්තොත් එක ප්‍රමාණයයි. දිව්‍ය ලෝක 6 නම් තියෙන්නේ දුරවල් 6කට. ඊට උඩින් බ්‍රහ්ම තල තුනක් තියෙනවා. ප්‍රථම ඥාන භූමි, දෙවන ඥාන භූමි කියලා තව තුනක් තියෙනවා. තුන්වෙනි ඥාන භූමි කියලා තව තුනක් තියෙනවා. හතරවෙනි ඥාන භූමිය කියලා දෙකක් තියෙනවා. සුද්ධාවාස කියලා පහක් තියෙනවා උඩට. ඒ සුද්ධාවාස වල ඉන්නේ අනාගාමී වහන්සේලා සහ රහතන් වහන්සේලා පමණයි. පෘථග්ජන බ්‍රහ්මයෝවත්, සෝවාන් බ්‍රහ්මයෝවත්, සකදාගාමී බ්‍රහ්මයෝවත් ඒ ලෝකවල නැහැ. මේ යම්කිසි ලෝකයකින් අනාගාමී ඵලයට පත් වෙලා මිය යන මේන් චුත වෙන පුද්ගලයෝ උපදින්නේ ඒ සුද්ධාවාස පහෙන් එකක. ඒ සුදවස් පහට තමයි අවිහ අතප්ප සුදස් සුදස්සි අකනිට්ට කියලා කියන්නේ. මේ ආකාරයට මේ බ්‍රහ්ම තලවල මේ ආරංචිය ක්‍රමානුකූලව බ්‍රහ්ම තලවල මම කෙටියෙන් නම් සඳහන් කරන්න. බ්‍රහ්ම පාරිසද්දේ ඉඳලා බ්‍රහ්ම පුරෝහිතයට ඇහෙනවා. ඒ බ්‍රහ්ම පුරෝහිතේ ඉඳලා මහා බ්‍රහ්මයට ඇහෙනවා. දෙවන තලයේ පරිත්තාබ කියන ලෝකයට ඇහෙනවා. ඊට පස්සේ අප්පමානාද කියන ලෝකයට ඇහෙනවා. ඊට පස්සේ ආභස්සර කියන බ්‍රහ්ම ලෝකයට ඇහෙනවා. මේ විදිහට ප්‍රීති ഘോഷාව ක්‍රමානුකූලව ඉහළට ගමන් කරනවා. පරිත්ත සුභ, අපමාන සුභ, සුභකින්න කියන තුන්වන ධ්‍යාන භූමි වලටත් පැතිරෙනවා. ඊට පස්සේ වේහප්පලය නම් වූ චතුර්ථ ධ්‍යාන භූමියටත් පැතිරිලා අවිහ අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන සුද්ධාවාසයන් පැතිරෙනවා. ඉතිහ තේන කනේන, එහෙම නැත්නම් තේන ලයේන, මේ ආකාරයට මේ මොහොතේ තේන මොහොතේන යාව බ්‍රහ්මලෝකා සද්දෝ අබ්බුග්ගච්චි අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වාම මේ ශබ්දය පැතිරෙනවා. අයංච දසසහස්‍රී ලෝක ධාතු, මේ දසසහස්‍රී නම් වූ ලෝක ධාතුව මොනවද? මේ දසසහස්‍රී ලෝක ධාතුව කියලා කියන්නේ මේ මනුස්ස ලෝකයක් උඩින් තියෙන දිව්‍ය ලෝක 6ක්, රූප තියෙන බ්‍රහ්ම ලෝක 16ක් සඳහන් කරා. ඊට උඩින් තියෙන අරූප තල 4ක් තියෙනවා. පල්ලෙහන් තියෙනවා නිරය ලෝක මට්ටම් 8කට, ප්‍රධාන නිරයවල් 8යි, අනු නිරයවල් 16 බැගින් 128ක්. මේ සියල්ලටම කියනවා අවීචියේ ඉඳලා නේව සංඥා නාසඤ්ඤායතනෙට තියෙන ලෝක ප්‍රමාණයකට කියනවා සක්වලක් කියලා, චක්කවාල කියලා කියනවා. මේ එක සක්වලකට එක සූර්යයෙක් තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ සෞරග්‍රහ මණ්ඩලයක් කියන එක තමයි අපේ අවබෝධයෙන් අවබෝධ කරගන්න තියෙන්නේ. මොකද අනික් ලෝක අපිට පේන්නේ නැහැ. දිව්‍ය ලෝකවත් බ්‍රහ්ම ලෝක අපිට පේන්නේ නැහැ. දෙවියෙක්වත් පේන්නේ නැතුව දිව්‍ය ලෝකෙ පේන්න විදිහක් නැහැ. ඒ විදිහට මේ සෞරග්‍රහ මණ්ඩල පිටින්, එහෙම නැත්නම් සක්වල පිටින්ම ගමන් කරන භූමි ප්‍රදේශයක් තියෙනවා විශ්වයේ. ඒ භූමි ප්‍රදේශය තුල මෙවැනි සක්වලවල් දහසක් ඒ අතර ඒ කක්ෂයන් වටා භ්‍රමණය වෙනවා කියලා තමයි බුදුන් වහන්සේ අංගුත්තර නිකායේ සූත්‍රයක දේශනා කරලා තියෙන්නේ. මේ ලෝක ප්‍රමාණයට කියනවා සහස්‍රී ලෝක ධාතුව කියලා. දහහක් සක්වලවල් අයිති ලෝක ධාතුව කියලා. එවැනි 10ක් කියලා හිතන්න පුළුවන් මේ කියලා තියෙන්නේ. දස සහස්‍රී ලෝක ධාතුව කියන ලෝක ධාතු 10000ක්. සක්වලවල් 10000ක්. 10000ක තමයි මේ මනුස්ස ලෝකේ ඉඳලා ආරංචිය අකනිට බ්‍රහ්ම ලෝකෙට දක්වා පැතිරලා තියෙන. අපේ සක්වල විතරක් නෙමෙයි. අයංච දසසහසී ලෝක ධාතු සංකම්පී කම්පා වුණා. සම්පකම්පී විශේෂයෙන් කම්පා වුණා. සම්පවේදී භයානක ලෙස හෙල වුණා. අප්‍රමාණෝච උලාරෝ ඕභාසෝ, අප්‍රමාණ වූ මහා ආලෝකයක් ලෝකේ පාතුර හෝසි, ලෝකේ පැතිරුණා. අතික්කම්ම දේවානං දේවානුභාවಂತಿ, දෙවියන්ගේ දිව්‍යානුභාවයේ මැඩගෙන යටත් කරගෙන පහු කරගෙන මහා ආලෝකයක් මේ වෙලාවේ පැතිරිච්ච ආලෝකය දෙවියන්ගේ ආලෝකයේ පහු කරගෙන ඒ ආලෝකය යටත් කරගෙන බලවත් ආලෝකයක් මහා ආලෝකයක් පැතුරුණා කියලා දේශනා කරනවා. අතකෝ භගවායි මං උදානං උදානෙසි, එවිට භාගතුන් වහන්සේ මේ ප්‍රීති වාක්‍ය දේශනා කරනවා. අඤ්ඤාසි වතභෝ කුණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසි වතභෝ කුණ්ඩඤ්ඤෝ, කුණ්ඩඤ්ජ අවබෝධ කරා, කුණ්ඩඤ්ජ අවබෝධ කරා යනුවෙන් භාගතුන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා. ඉතිහිදං ආයස්මතෝ කුණ්ඩඤ්ඤස්ස අඤ්ඤා කුණ්ඩඤ්ජෝ ත්වේව නාමං අහෝසි, මේ මොහොතේ පටන් කුණ්ඩඤ්ජ නම් වූයේ මේ ශාසනයෙහි පළමු ධර්ම අවබෝධය ලැබපු ඒ උතුම් වූ ඒ භික්ෂුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ජ නමින් ප්‍රසිද්ධ වුණා. අඤ්ඤා කියලා කියන්නේ අවබෝධ කරන ලද කොණ්ඩඤ්ඤ යනුවෙන්. මේ කොණ්ඩඤ්ජ මහා තෙරුන් පටන් තමයි මේ සංඝයා වහන්සේ පැවතෙන්නේ. කොණ්ඩඤ්ජ මහා තෙරුන් තමයි කිරරාතඥ භික්ෂූන් අතරෙහි අග්‍ර, පැවිදි වී බොහෝ කල් ඇති භික්ෂූන් අතර අග්‍ර. ඒ කියන්නේ උන්වහන්සේ බුදුරජාන් වහන්සේට පමණයි වන්දනාමාන කරන්නේ. සියලු සංඝයා වහන්සේ උන්වහන්සේට වන්දනා කළ යුතුයි. ඒ තමයි ඒ අසූ මහ ශ්‍රාවකයන් වහන්සේගේ අග්‍රස්ථානය. කොණ්ඩඤ්ජ මහ තෙරුන්ගේ මේ කොණ්ඩඤ්ජ තෙරුන් ප්‍රමුඛ බ්‍රහ්මයෝ 18 කෝටියක් සෝවාන් ඵලයට පත් වුණා කියලා අටුවාවේ සඳහන් වෙනවා. මේ 10000 ලෝකවල රැස්වෙච්ච බ්‍රහ්මයන්ගෙන් 18 කෝටියක් සෝවාන් ඵලයට පත් වෙනවා. දෙවියෝ මාර්ගඵල වලට පත්‍ච්ච ගණන සඳහන් කරලා නැහැ. මෙන්න මේ ධම්මචක්කපවත්තන සූත්‍රය උතුම් වූ සම්මා සම්බුදුවරයෙක්ම තමන්ගේ පළවෙනි දේශනාව හැටියට ඉසිපතන මිගදාය මේ ලෝකෙහි මේ දැන්ට පවතින ස්ථානයේහි සියලුම බුදුවරයන් විසින් එනම් ස්ථානයේම නම වෙනස් වෙන්න පුළුවන් නමුත් එකම ස්ථානයේ තමයි මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්නේ. ඒ ඉතාම විශේෂ මේ බුද්ධ ධර්මයේ තුල තියෙන විශේෂම සූත්‍රය. ඒ ඉතාම ගැඹුරුයි ඉතාම විස්තර සහිතයි. නමුත් සීමිත කාල වේලාව නිසා අපිට ඒ සියල්ලම සාකච්ඡා කරන්න අමාරුයි. අපි වෙන කෙනෙකුටත් ඒක සාකච්ඡා කරන්න අමාරුයි. මහරහතන් වහන්සේ නමකටත් දුෂ්කරද කියලා හිතනවා. මොකද සම්මා සම්බුදුරෙක්ම කරන නිසා. භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා බුදුරජාන් වහන්සේ පවත්වපේ ධර්ම චක්‍රය යම් පුද්ගලයෙක් ඒ අනුව පවත්වනවා නම් උතුම් වූ මහා සාරිපුත්තන් වහන්සේමයි කියලා. අංගුත්තර ඒකක නිපාතෙත් ඒ සඳහන් කරලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අනුපද සූත්‍රය ඒ දේශනා කරලා තියෙනවා. හරියටම බුදුරජාන් වහන්සේ අනුවම මේ අනුප්‍රවර්තනය කරන්න පුළුවන් නම් යම් කිසි කෙනෙකුට ඒ උතුම් වූ මහා සාරිපුත්තන් වහන්සේමයි කියලා. ධම්මචක්කපවත්තන සූත්‍රය ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු 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 තෙරුවන් සරණයි.